සසර කියන්නේ මොකද්ද? සසරෙන් එතර වෙන්න කොහොමද කියලා ටික දැනගන්න ඕනේ. එහෙම නැතුව සිල් සමාදන් වුණාට සසරෙන් එතර වෙන්න බෑනේ. නේද? අපි ටිකක් එහෙනම් සසර කියන්නේ මොකද්ද? සසරෙන් එතර වෙන්න කොහොමද කියලා කතා කරමු. එහෙම හොඳයි. දැන් අපි හැමෝම සසර ගැන කතා කරනවා, සසරෙන් ඈතර වීම ගැන කතා කරනවා, දුක ගැන කතා කරනවා, දුක නැති බව කතා කරනවා, නිවන් දකින්න කොහොමද කැමති, නිවන් දකින්න උත්සාහවත් වෙනවා යවනේ. එතකොට මේ නිවන කියන්නේ මොකක්ද? මොකේ නිවීමද? කොහොමද ඒක අපි හඳුනගන්නේ? අපිටුලින් මෙන්න මේ ස්වභාවය උපදවා ගැනීමයි, මෙන්න මේ ස්වභාවයට මනසපත් කර ගැනීමයි නිවන කියලා කියන්නේ කියලා අපි අනිවාර්යෙන් දැනගෙන සිටිය යුතු දැක්කේ. එතකොට තමයි අපිට නිවන කියන එක සාක්ෂාත් කරගන්න පුළුවන්. එතකොට මේ නොදන්නා තැනකට යන්න බෑනේ අපිට. දන්න තැනකට යන්න නේද? ඒක ඉස්සෙල්ලා අපි කොහොමද නිවන කියන එක හරියටම දැනගන්නේ? කෙලෙස් ප්‍රහීන වීම කියන්නේ කෙලෙස් කියන්නේ සතර පැත්ත. හරි, කෙලෙස් ප්‍රහීන වීම නිවන. ගැද්ද? අපි හැමෝම අනිවාර්යෙන් මරණකට ඔය හැම දෙයක්. ඒ කියන්නේ අපි එතකොට ඔක්කොම ඒකාන්තයෙන් නිවන් දකිනවා වගේ. අල්ලගන්න ඒ ටික තායි නේ. එතකොට එහෙනම් ඒ නිවීම හරියන්නේ නැත්නම් ඔව් අපි ඔකට කතා කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කතමේ ධම්මා කතමේ ධම්මා සංකතා කතමේ ධම්මා අසංකතා. සංකත ධර්මය කියලා කියන්නේ මොනවද? අසංකත ධර්මය කියලා කියන්නේ මොනවද? එතකොට මේක දැන් මම මාතෘකාවකල මම උත්තර කරා. එතකොට බුදුරජාණන් වහන්සේ කතමේ ධම්මා සංකතා කතමේ ධම්මා සංකතා කියලා මාතෘකා කරලා සංකත ධර්මයේ සංකත ධර්මයන්ගේ ලක්ෂණ ටිකයි හොඳට පෙන්නනවා. අසංකත ධර්මයේ අසංකත ධර්මයන්ගේ ලක්ෂණ ටිකයි හොඳට පෙන්නනවා. අපි පොඩ්ඩක් මේ සංකත ධර්මයන්ගේ ලක්ෂණ ටිකත් අසංකත ධර්මයේ අසංකත ධර්මයන්ගේ ලක්ෂණ ටිකත් කතා කරමු. කතා කළා අනුපිළිවෙලින් ඒ අසංකත ස්වභාවය සාක්ෂාත් කරගන්න කොහොමද කියලා කතා කරමු. එතකොට එතෙන්ට අන්තර්ගතයි අපි කතා කරන හැම දෙයක්ම අර්ථ සහිතව එතෙන්ට එනවා. සසරෙන් ඈතර වීම නම්, කෙලෙස් නැති වීම නම්, ආයතනයන් ගැනීම නම්, මොකද බුදුරජාණන් වහන්සේ කවදාවත් ස්කන්ධයන්ගේ නැතිවීමෙන් නිවන පණවන්නේ නැහැ. ස්පර්ශ ආයතන හයේ නැතිවීමෙන් අසංකත භවක් පණවන්නේ නැහැ, පණවන්න බෑ. එතකොට අපි ඒක අනුක්‍රමයෙන් කතා කරමු. ඇයි එහෙම නොකරන්න කියන එක. එතකොට භාග්‍යවතුන් වහන්සේ මාතෘකා කරන ප්‍රශ්නයක් අහනවා. කතමේ ධම්මා සංකත, සංකත ධර්මයෝ කියලා කියන්නේ මොනවද? එතකොට ඒක පෙන්නනවා චතුස්ස භූමිසු කුසලං අකුසලං, චතුස්ස භූමිසු විපාකෝ, තේසු භූමිසු ක්‍රියා ව්‍යාකතං, සබ්බං රූපං. මේ ධම්මා සංකත. සංකත ධර්මයෝ දිගැරලා පෙන්වුවොත් සතර භූමියේම තියෙන කුසල ධර්ම. සතර භූමිය කියේ මොනවද? භූමි හතර. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. ඉතුරු භූමිය නැද්ද? ඉතුරු භූමිය කියන අපරියාපන්න භූමිය කියලා. අපරියාපන්න කියන්නේ ලෝකෝත්තර භූමිය කියලා කියන්නේ. එතනේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, අපරියාපන්න නැත්ත ලෝකෝත්තර භූමිය කියන මෙන්නේ සතර භූමියෙම තියෙන කුසල ධර්ම. ගත්තහම කුසල කියලා කියන්නේ මාර්ග ටික. කුසල ධර්ම මේ මොනවද? සංකතයි, අකුසල. එතකොට සියලුම අකුසලයක් තියෙනවා නම් ඒ අකුසල ධර්ම සංකතයි. චතුස් භූමීසු විපාකෝ, සතර භූමියෙම තියෙන විපාක ටිකක් තියෙනවා නම් මෙන්න මේ විපාකත් මොනවද? සංකතයි. තීස භූමීසු ක්‍රියා ව්‍යාකත, තුන් භූමියේ තියෙන ක්‍රියා කියලා ටිකක් තියෙන, ක්‍රියා සිත් කියලා තියෙනවා. නේව කුසලං අකුසලං නචකම්ම විපාකං කියලා. කුසල්ද වෙන්නෙත් නැහැ, අකුසල්ද වෙන්නෙත් නැහැ, කර්මයන්ගේ විපාකිකුත් නොවන ඒ ධර්මයන්ගේ අර්ථ සිද්ධිය සඳහා විතරක් සිත් උපදින, සවත්ම පිණිස පවතින, දිට්ඨ ධම්ම සුඛ විහරණය පිණිස පවතින ඔය ධ්‍යාන අභිඥා ලාභීන්ගේ ධ්‍යාන අභිඥාවන් උපදවා ගන්න, පවත්වා ගන්න උපකාරී වෙන සිත් තියෙනවා. ඒවට කියනවා ක්‍රියා සිත් කියලා. එතකොට මෙන්න මේ ක්‍රියා සිත්, ඒ වගේම හැම රූපයක්ම ගත්තහම මෙන්න මේ ටික සංකතයි. එතකොට මෙන්න මේ ස්කන්ධයන්ගේ පැවැත්මක් තියෙනවා නම් මේ සතර භූමිය අනුව ගිය ස්කන්ධයන්ගේ ධාතුන්ගේ ආයතනයන්ගේ යම් පැවැත්මක් තියෙනවා නම්, ඉන්ද්‍රියන්ගේ යම් පැවැත්මක් තියෙනවා නම්, පැවැත්මක් තියෙනවා නම් මෙන්න මේ ටික තමයි සංකප්ප කියලා කියන්නේ. ඔය ටික කෙටි කළා, කැටි කළා ගත්තාම කියන්න පුළුවන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පංචස්කන්ධය කියලා කියයි. එතකොට මෙන්න මේ සංකප්ප ධාතුවට කෙටියෙන් නම කියන්නේ මොකද්ද? පංචස්කන්ධ. එතකොට එතනදී දැන් මේ ස්කන්ධයන්ගේ තුන් භූමිය අනුව ගිය, තුන් භූමිය අනුව ගිය යම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥානයක් තියෙනවා නම්, කුසල කර්මයක්, අකුසල කර්මයක්, විපාක ක්‍රියා තියෙනවා නම් හැම රූපයක්ම මෙන්න මේ ටික අයිති පංච උපාදාන ස්කන්ධය. මේ ටික අයිති පංච උපාදාන ස්කන්ධය. එතකොට යම් අප්‍රියපන්න භූමිය කියලා අපි කතා කරපු ටිකක් තියෙනවා නම් ඒ ටික පංච උපාදාන ස්කන්ධයට අයිති නැහැ. ඒ ටිකට අයිති ස්කන්ධ කියන ටිකටයි අයිති. එතකොට නමුත් මේ ඔක්කොම සංකතයි. සංගත කියලා කියන්නේ සකස් වෙච්ච, ප්‍රත්‍යයෙන් හටගත්ත, හේතුන්ගෙන් හටගත්ත කියන අදහස. මේ සංකත ධාතුවේ කිසිම දෙයක් නැහැ එහෙම් පිටින්ම ඒවා. ඒ දේ නොවන ද්‍රව්‍ය කාරණාවන්ගෙන් හැදිච්ච දේවල්. අපි මං අර එක සැරයක් අර උපමාවකට කිව්ද තේ එක කියන එක ගන්න. තේ කියලා එකක් ලෝකේ කොහෙවත් නැහැ. තේ එක නොවන කැලේ ටිකක් එකතුල තමයි හැදිලා තියෙන්නේ සීනේ, ගුරු, තේ, කොළ, උණු වතුර කියලා. සීනි කියන්නේ තේ, කොළ, උණු වතුර මේවා හේතු ටික. සත්‍ය ටික. මේ වගේ හේතු ටිකක් එකට එකතු කළාම ඔන්න හැදිච්ච එක තේ. එතකොට තේකට කියන සංකතයි. සකස් වෙච්ච එක. හැදිච්ච එක. පිළියෙල වෙච්ච එක. එතකොට හැදිලා තියෙන්නේ, සකස් වෙලා තියෙන්නේ, පිළියෙල වෙලා තියෙන්නේ මොනවද? තේක නොවන දේවල්. මේ සංකත ධාතුවේ අපිට හම්බ වෙන හැම වස්තුවක්ම එහෙමයි. අපිට හම්බ වෙන දේ ඇත්ත නෙමෙයි කියන්නේ අපිට හම්බ වෙන්නේ මෙහෙම දේවල්, එහෙම දේවල් නොවන කෑලි ටිකක් එකතු වෙලා. දැන් කය කියලා අපිට මේ පුද්ගලයෙක් කියලා අපිට දැන කය කියලා එකක් හම්බ වෙනවා. හම්බ වෙන මේ රූපේ කලන්ද ඒ දේ නොවන කැලේ ටිකක් එකතු වෙලා කියේ. ලොම්, නිය, දත්, හම්මස් කියලා ඒ ටික මෙහෙම 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 කොටස් රාශියක් එකතු වෙලා හැදිච්ච එකක් තමයි අපිට කෙනෙක් කියලා අපිට අවකෙන මේ රූප. එතකොට මේ රූපෙට කියන සංකතයි, සකස් වෙච්ච එක, ප්‍රත්‍යයෙන් හටගත් එක, හේතුන්ගෙන් හටගත්. එතකොට ඒ වගේ දැන් ගහක් ගත්තා. ඕනම දෙයක් ගත්තාම මේ සංකත කියලා කියන්නේ එකයි, සකස් වෙච්ච කියලා, ප්‍රත්‍යයෙන් හටගත්ත කියලා මේ කියන එකෙන් කියන්නේ ස්ථිර නෑ. මොකද ඒ හම්බ වෙන දේ නොවන කැලි ටිකක් එකතු කළා නම් හැදිලා තියෙන එතන තියෙන කැලි ටික වෙන් වෙන් වුණාම ඒ හම්බ වෙච්ච ඵලය ඉතුරු වෙන්නේ නෑ, පවතින්නේ නෑ. ඒක ලිහිලා යනවා. ඒ නිසා අනිත්‍ය යමක් හේතුන්ගෙන් නම් හටගත්තේ, ප්‍රත්‍යයෙන් නම් හටගත්තේ, ඒ හේතු ඒ ප්‍රත්‍ය නැති වෙනකොට හටගත්ත දේ නැති වෙනවා. එතකොට අපිට හම්බ වෙන්නේ හැම වෙලාවෙම ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. අපි හටගත්ත දෙයටයි බැඳෙන්නේ. නමුත් එතන අපි බැඳිලා හිටියත් ඒ වස්තුව හැදිලා තියෙන යම් යම් ද්‍රව්‍ය ධර්මතා ටික කියනන් ඒ ධර්මතා ටික ලෙහෙනකොට, ඒ ප්‍රත්‍ය ටික වෙන් වෙනකොට අර හටගත්ත ඵලේ නැති වෙන. එතකොට අපිට අපි කැමති දේ නැති වුණා කියන එක විතරයි පෙනෙන්නේ. වෙච්ච දේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඇති වෙච්ච හැටි දන්නේ නැහැ. නැති වෙච්ච හැටි දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකයි අනිත්‍යයි. සත්‍යයෙන් හටගත්ත දේවල් ප්‍රති නැති වෙන නැති වෙන ස්වභාවය යුක්තයි. එහෙනම් ඒක දුකයි. ඒක මම වගේ කියලා ගන්න එහෙම සුදුසු නැහැ. ඒක දුකයි. එහෙනම් ඒක තමන්ගේ නෙමෙයි. එතකොට මේ සංකත ධාතුවේ, සංකත ධාතුවේ තුන් භූමිය අනුවගිය එකට අපි කිව්වා පංච උපාදානස්කන්ධය කියලා. ඒ තුන් භූමියට කියන තව නමක් තමයි දුක්ඛ සත්‍ය කියලා. දුක්ඛ සත්‍යට තව නමක් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. තුන් භූමිය කියලා කියන්නේ දුක්ඛ සත්‍ය. එතකොට හොඳට සංකතයි කියලා කියනකොට අපිට නුවණ තියෙන්න ඕනේ. සංකතයි කියලා කියේ මොකද්ද? එහෙම් පිටිම තිබුණු එකක් නෙමෙයි කියලා මේ කියන්නේ. ඒ හම්බ වෙන දේ, පවතින දේ, නොවන ධර්මතා රාශියකින් හැදිච්ච දෙයක් කියලායි මේ කියන්නේ. සකස් වෙච්ච එකක් කියලායි මේ කියන්නේ. කියන නුවණ අවබෝධය තියෙන්න ඕනේ. එතකොට මේ සංකත ස්වභාවය ගත්තාම ගොඩාක් ගැඹුරට යනවා. අපි ඔය පොඩි වචන ටිකකින් කතා කරේ. ඔය සංකත ස්වභාවය හරියට ඉගෙන ගන්න ගියොත් අපිට ඉගෙන ගන්න වෙනවා මොකක්ද? ප්‍රත්‍ය 24ක් තියෙනවා. ඔකට කියනවා සූවිසි ප්‍රත්‍ය කියලා, පဋාණ කියලා කියනවා. මේ පဋාණ කියන එකෙන් කියන්නේ ප්‍රත්‍ය 24කින් කියන්නේ මොකද්ද? සංකත සකස් වෙන්න, යමක් හැදෙන්න උපකාරී වෙන ප්‍රත්‍ය ටික. හරියටම මේ සංකත ධාතුව කෙනෙක් ඉගෙන ගත්තොත් ඉගෙන ගන්නවා නම් මනාකොට ඉගෙන ගන්නවා නම් එයා ඒත් ඉගෙන ගන්න වෙනවා පဋාණ ප්‍රකරණය. මේ පဋාණේ තමයි මේ ශාසනේ පිළිගලා තියෙන. ඒ කියන්නේ මේ සංකතය කියන්නේ එක කතා කළොත් මනවින්ම කතා කරන. මනවින්ම පෙන්වන තැන තමයි මේ පဋා. ඒ කියන්නේ එතන ප්‍රත්‍ය දැන් අපි ප්‍රත්‍යයෙන් හටගත්ත කිව්වනේ. සංකතයි කියන්නේ සකස් වෙච්ච, පැස්සෙච්ච ප්‍රත්‍යයෙන් හටගත්ත. එතකොට ඒ සූවිසි ප්‍රත්‍ය කියන්නේ කී ප්‍රත්‍ය 24ක් වෙන්නනවා. මෙන්න මේ සත්‍ය 24 එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ මේ ප්‍රත්‍ය යෙදিলা හටගන්න දේවල් තමයි පෙන්වන්නේ. මේ සංකත ධාතුව හැදෙන හැටි, සකස් වෙන හැටි, උපදීන හැටි යම් ඵලයක් උපදිනකොට ඒකට ප්‍රත්‍ය වෙන දේවල් ඉතින් එක එක ඔය ආරම්භන ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය කියලා මේ වගේ මේ ප්‍රත්‍ය වලින් පෙන්වන්නේ ඔබ. ඉතින් කෝකේසි ඔය ප්‍රත්‍ය කෙරවලට ගියා බොහොම වටිනා තව කාරණාවක් දක්වනවා අන්තිමට ගත්තාම ඕකේ අත්ති ප්‍රත්‍ය සහ නත්ති ප්‍රත්‍ය කියලා ප්‍රත්‍යක් තියෙනවා. ඒ කියන්නේ සංකත ධාතුවේ යම ක්‍රැස්ෙන්ද නැහැයි කියන එකත් ප්‍රත්‍ය වෙනවා. දැන් ඇතිකම තියෙන එකකින් විතරක් නෑ තියනවා නෙමෙයි. නැහැයි කියන කමද ප්‍රත්‍ය මේ ප්‍රත්‍යක් හේතුව. එතකොට දැන් ඒකෙන් පෙන්නන්නේ ඒකයි මම කිව්වේ බුදුරජාණන් වහන්සේ කිසිම කලක දුක්ඛ සත්‍යයෙන් නිවනක් පනවන්නේ නැහැ. දැන් අපි දන්නවා නිවන කියන්නේ මොකද්ද? අපි අනුමානට අහලා තියෙනවා අජරාමරකම, ජරා මරණ නැතිකම. එතකොට ජරා මරණ නැහැ කියලා කියන්නේ දුක නැහැ කියන එක. නමුත් ඒ අජරාමර නිවන, ජරා මරණ නිවන බුදුරජාණන් වහන්සේ කවදාවත් දුක්ඛ සත්‍ය නැති වීම පනවන්නේ පනවල නැහැ. ඒකම තේරුම් කරලා දෙන්නම්. අර අපේ මේ මෑණිය කිව්වෝගේ ස්පර්ශ ආයතන හයේ නැතිවීම කියන තැන බුදුරජාන් වහන්සේ නිවන පනවල නැහැ. එහෙම පනවන්න බෑ. මොකද ඒ ටික හදන හේතුව නැතිල නැත්නම් ආයෙත් හැදෙනවා. ඒ නිසා දුක් වූ ස්කන්ධයන්ගේ නැතිකම නිවනයි කියලා පනවන්න බෑ. දුක් වූ ස්කන්ධයන්ගේ නැතිකම සංකතයි. ස්කන්ධය නැතයි කියන ප්‍රත්‍ය නිසා ඇතිවෙච්ච එකක් ඔය නැතිකම. ඉතින් මට කියන්න ඕනේ මේ සංකත ධාතුව අපි ඉගෙන ගන්න ගියොත් ඇතිදේ ඇතිකම සහ නැතිකම කියන දෙකම අපිට හම් වෙන සංකතයි. එතකොට ඒ නිසා අපිට අසංකත ස්වභාවය කියන එක තෝ තේරුම් ගන්න ඉස්සෙල්ලා සංකත ධාතුව හොඳට තේරුම් ගන්න වෙනවා. සංකත ස්වභාවය තේරුම් නොගත්තොත් අපි නිවන කියලා හිතන්නේ රැවටෙන ওই සංකතේම තමයි. එතකොට දැන් අංගෝ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ධර්මය කිපියෙන් ගත්තාම සංකතයි කියලා කියන්න පුළුවන්. සංකතයි කියන රැස්වෙච්ච ප්‍රත්‍යයෙන් හටගත්ත. එතකොට ඒ ප්‍රත්‍ය ගැන හරියට කතා කරනවා නම් කතා කරන්න වෙනවා අපිට සූවිසි ප්‍රත්‍යෙම එකතු කරලා කියලා මතක් කළා. එතකොට එතනදී යම් යම් දේවල් උපදින්න පුළුවන් ප්‍රත්‍යක් තමයි ප්‍රත්‍ය නැතික. නැතිකම කියන එක ප්‍රත්‍යක් වෙනවා. වෙන ප්‍රත්‍යක් නැතිකම කියන එක ප්‍රත්‍යක් වෙලා දැන් අපි කියමු අපිට බඩගින්න කියන එක ගන්නකො. බඩගින්න කියන එක සංකතයි. ප්‍රත්‍යෙන් හටගත් එක. බඩගින්න කියන එක ඇති වුණේ මොකක් හින්දාද? ආහාර පාන දත් ආහාර පාන නැතිකම කියන නැති වුණා කියන කම නිසා ඇති වෙච්ච එකක් තමයි මොකද්ද? බඩගින්න. එතකොට නැතිකත්වෙන් උපන්නේ. මේ ධර්මයේ නැහැයි කියන කම නිසා ඇති වෙච්ච එකක් තමයි බඩගින්න. දැන් බඩගින්න ඇතිකම සංකතයිනේ. ඊට පස්සේ අපි ආහාර පාන ගන්නවා. ගන්නකොට මොකද වෙන්නේ? රත්ති ප්‍රත්‍ය අතහැරලා අත්ති කියන ප්‍රත්‍යයට වැටෙනවා. ආහාර ඇස කියන එක. එතකොට ඒ ඇස කියන ප්‍රත්‍යෙ මොකද වෙන්නේ? බඩගින්නට මොකද වෙන්නේ? බඩගින්න කියන එක නැති වෙනවා. දැන් බඩගින්න කියන එක ඉස්සෙල්ලා තිබුණ එක නැති වුණා. දැන් බඩගින්න කියන එක නැහැ. දැන් බඩගින්න නැතිකම කියන එක සංකතද අසංකතද? සංකතයි. ඒක සංකතයි. ඇයි? අක්ති කියන ප්‍රත්‍ය නිසා මේ නැහැ කියන එක. එතකොට දැන් බඩගින්න කියන එක ඇතිකමත් නැතිකමත් කියන දෙකම සංකතයිනේ. ප්‍රත්‍යය කියලා. එතකොට බඩගින්න විතරක් සංකතයි බඩගින්න නැතිකම නිවීමයි කියලා ගත්තොත් හරියද? ඒ වගේ දකින්ද හැම දුකකම දුක ඇතිකම වගේම දුක නැතිකම සංකතයි. දුකේ ඇතිකම වගේම දුකේ නැතිකමත් සංකතයි. එතකොට දුක්ඛ ස්කන්ධ මේ නාම රූප දෙක මේ ස්පර්ශ ආයතන හය ඉතුරු නැතුවම නැති වෙනවා මරණාසන්න මොහොත. ඉතුරු නැතුවම නැති වෙනවා. එහෙම වුණොත් අපි භාවනා කළත් නැතත් ඒකාන්තයෙන් ගොඩ. ඇයි එන්නේ? ඒක දුක්ඛ ස්කන්ධයන්ගේ නැතිකම නිවන වුණොත්. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ ස්කන්ධයන්ගේ ඇතිකමකින්වත් නැතිකමකින්වත් දෙකෙන් එකකින් එකක්වත් නිවන නෙමෙයි. එහෙනම් අපි හොඳට භාවනා කළා 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 හොඳ සමාධියක් ඇති කරගෙන කිසිම ස්කන්ධයක් අසු නොවන ශුන්‍යතාවයකට මනස ගත්තොත් හරි. ඇයි හරි නැත්තේ? ඇයි නිවන නෙමෙයි කියන්නේ? දැන් කිසිම නිමිත්තක් නැති අනිමිත්ත බව නිවන නෙමෙයිද? ඈ මොකද්ද නැත්තේ දැන්? එතකොට දැන් කොහොමද අපි එතකොට නිවන් දකින්න තැනක් නැහැ නේද? දැන් එතකොට අපිට නිවන තියන්න ක්‍රමයක් නැතිනම් දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධයෝ ටික ඔන්න හම්බ වෙන ටික සංකතයි දුක. යම් කිසි කෙනෙකුට ඒ දුක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකම ස්කන්ධයක්වත් තමන්ගේ මනසට ස්පර්ශ වෙන්නේ නැත්නම් හමු වෙන්නේ නැත්නම් අනිමිත්ත භවකට ශුන්‍යතාවයකට මනසපත් කරගන්න පුළුවන් වුණොත් මෙන්න මේකට කියන්න වෙයිද අපිට අසංකතයි කියලා. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවද? එතකොට ඒකට කියන්න වෙයිද අපිට නිවන කියලා? උහද්ද වෙයිද කියලා මහත්. ඒ කියන්නේ මොහොතට නිවනකුත් තියෙනවා. ශුන්‍යතාවයක් තමයි ඇත්ත. නමුත් ඒකද සංකතයි. ඒක නිවන නෙමෙයි. ඇයි ඒ? මේ ස්කන්ධය නැතිකම නිසා ඇති වෙච්ච එකක්. ඒකේ වෙනස තමයි හොයාගත්ත හැටි අපි ආපහු ස්කන්ධය පරිහරණය කරන දැන් තාවම අර ශුන්‍යතාවය නැති. දැන් ස්කන්ධය ස්කන්ධයන්ගේ මිදලා අපිට කිසිම දෙයක් නැති අරමුණක් නැති ශුන්‍යතාවයකට එළඹෙන්න පුළුවන්. ඇත්ත ඒකේ යම් නිවීමක් තමයි. නමුත් ඒ විමුක්තිය ඒ ශුන්‍යතාවයේ ඒ අනිමිත්ත බව ඕක්කයි න වෙනස් වෙනවන. වෙනස් වෙනවා කියන්නේ අපි රූපාදී අරමුණු පරිහරණය කරන ලෝකෙට ආවහම අර ශුන්‍යතාවයේ තියෙනවද අපේ මනසේ? එතකොට විතක තියෙනවා විතක නැති වෙනවා නම් මේ අනිමිත්ත බව වෙනස් වෙනවා නෙමෙයිද? එහෙනම් දැන් නිමිති ටිකේ ඇතුළත කිසිම නිමිත්තක් ඇතුළු කරලා සැනසෙල්ලක් ලබන්න බෑ. ඔක්කොම සංකතයි. යමක් සංකතයි නම් ඒකේ ලක්ෂණ ටිකක් තියෙනවා. අනිත්‍යයි දුකයි තමන්ගෙ නෙමෙයි. එහෙනම් ඒ කියන්නේ අජරාමර නැහැ. ඔන්න කිසිම නිමිත්තක් ඇතුළු කළා. ඊට පස්සේ කිසිම නිමිත්තක් නැතිකම ඇතුළු කළා හරියන්නේ නැහැ. ඒ කිසිම නිමිත්තක් නැතිකම ගත්තාම ඒකත් අනිත්‍යයි. ඇයි? ප්‍රත්‍යයෙන් හටගත්ත. ඒකට කැමතිනොත් ඒකටත් දුක වෙනවා. ඇයි දැන් කෙනෙක් ඒ වගේ සමාපත්තිය සංගතිලා ඉන්නේ? මේ රූපাদি අරමුණු වල ඉන්නකොට යාට අරක නැති වෙනවා. එතකොට තමන් තේකේ රාද කියලා එකක් එන්නේ නැහැ. එතකොට දැන් එතකොට යන්න තියෙන හැම අන්තෙත්ම ගියා අපි. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ මොන ප්‍රභේද වලින් හොයලා හොයලවත් ස්කන්ධ ඇතුලේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික සංකතයි. ඕව ඇතුලේ නම් නිවනක් මොන විදිහටවත් නැහැ කියලා ස්ථිරයි නේ. ඊගාව චිත්‍රල තිබුණ අපිට නිවන කියලා ගන්න ඕය නැතිකම. දැන් නැතිකම කියන එක ඇතුළෙත් නැතිකම කියන එක සංකතයි කියනවා මේ හාමුදුරුවෝ. දැන් ස්කන්ධයන්ගේ ඇතිකමත් සංකතයි නම් නැතිකම සංකතයි නම් දැන් එහෙනම් කෝ නිවන? හරි, ඒ දෙකට අතරේ කොහොමද අතරට යන්නේ? ඒකනේ දැන් ප්‍රශ්නේ. එක්කෝ දුක් වූ ස්කන්ධ තියෙන්න පුළුවන්, එක්කෝ නැති වෙන්න පුළුවන්. ඔය තියෙනවයි නැතයි කියන දෙකට අතරක් තියෙනවා. ඒක තමයි මම අහන්නේ. දැන් අන්ත දෙකෙන් මිදෙන්නේ කොහොමද? දෙයනේ උපේක්ෂාවට සංකතයි. පඥානේ නිවන කියන්නේ මොකද්ද එතකොට? කොහොමද යන්නේ දැන්? ඔය ස්කන්ධයන්ගේ ඇතිකම හෝ ස්කන්ධයන්ගේ නැතිකම කියන ධර්මතා දෙක ගන්න එක්කෝ නිවන කියන එක තියෙන්න ඕනේ ස්කන්ධයන් ඇතුළ. ඒක ගන්න බෑ. ඔන්න එක් කලව අයින් කළ හැකි. එක්කෝ වෙන ස්කන්ධයන්ගේ නැතිකම තුලනේ තියෙන්න ඕනේ. නැතිකම වෙන්න බෑ දැන්. ජරා මරණ නැතිකම, අජරාමරකම. අජරාමර කී ජරා මරණ, ජරා මරණ කී මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන ජරා මරණයි. රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ නැතිකම ජරා මරණයි කියලා අපිට ගන්න පුළුවන්. දැන් එහෙමත් ගන්න බෑ. මොකද දැන් මේ නැතිකම ජරා මරණයි. නැතිකම නැති වෙනවා නම් ඒක ඒකේ මරණයි. ඒ හිතක් අක්කට ඔය අපි කෙටි වචන කරලා යන්නේ. අර්ථය තේරුම් ගන්න ඕනේ අපි. හරියට අර්ථයෙන් තේරුම් ගන්න නැතුව යන්න නැහැ. ඒක මං කිව්වේ හැමෝම නිවන් දකින්න උත්සාහවත් වෙනවා, නිවන හොයනවා, කැලෑවල් ගාන යනවා, ගල්ලෙන් ගාන යනවා, එතකොට ආරණ්‍ය ගාන යනවා, මේ නිවන් දකින්න ඉස්සෙල්ලා හොයන නිවන බලාගන්න සමාහිත හම්බ වෙනවද දන්නේ නැහැ නේද? ඒ ආදර කරන දෙහිඳ ආදර ගන්න දන්නේ. ඒක ඉස්සෙල්ලා දැන් ඕනේ හොයන්න යම නතර කළා. දැන් මේ හොයන පුද්ගලයාගේ තොරතුරු ටික දැන් ගන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා අපි හොයා ගන්න ඕනේ නිවන කියන කාරණේ. දැන් සංකත තව ඒ සංකතයේ තියෙන ලක්ෂණ නම් කියන්න පුළුවන් මට ඕන තරම්. නමුත් ඒවා නෙමෙයි ප්‍රශ්න ටික. දැන් මුල් ටිකේදී අපිට තේරෙන්න ඕනේ සංකතය කියන එකට අයිති ස්කන්ධයන්ගේ ඇති බව සහ නැති බව කියන දෙකම කියන එක තේරෙන්න ඕනේ. එහෙනම් ස්කන්ධයන්ගේ ඇති බව තුලින්වත් අජරාමර බව ලැබෙන්නේ නැත, නැති බව තුලිනුත් අජරාමර බව ලැබෙන්නේ නැත කියන එක තේරුම් ගන්නට ඕනේ. ඒක නැති බව තමයි පිලිගන්න. ජරා මරණත් නෑ තමයි. ඒක තදංග වශයෙන්, ඉස්කම්බන වශයෙන් විතරයි. ඒකට කියන්නේ නිවන කියලා. නිවනට විශේෂ වචනයක් තියෙනවා. අනුත්පාදේ අසංකතේ සත්‍යෙන් නොකල සත්‍යෙන් හට නොගත් කියලා විශේෂ වචන ටිකක් තියෙනවා. ඒ නිසා මේක පහළ වෙච්ච එක. මේක හටගත් එක. එතකොට මේක ප්‍රත්‍යෙන් උපන් එකක් වෙයි නැතිකම. එතකොට එහෙනම් දැන් අපි කොහොමද මේ අසංකත ස්වභාවය හොයාගන්නේ? මම අද දවසේදී මේ අසංකත ස්වභාවය කියලා කරන්න භවනා කමටහනක් කියලා දෙනවා. මුළු දවසේම අද භවනා කරන්න උරුම වෙන්න ඕනේ. මුත් බලන්න තියන්නේ අද දවසේ නම් මෙත වෙනකම්ම මම භවනා ගැන කියලා දෙන්න ඒක විස්තර කරන්න එනවා. එතකොට දැන් මේ අසංකත ස්වභාවය එහෙනම් තේරුම් ගන්න අපි අපේ පෞද්ගලික අදහස් සැපෙන්තිල බුදුරජාණන් වහන්සේගේම දේශනාවන් ශ්‍රී කළ බලමු. උලට මතකද චතරාර්ය සත්‍ය? දුක්ඛ සත්‍ය විස්තර කරනවා මොකද්ද? ජාතික දුක්ඛ, ජරාති දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඔන්නෝය අස්සේ කිහිපියම හොඳටම ඇති. දුකට හේතුව දුක ඇති කරන හේතුව හැටියට පෙන්වන්නේ මොකද්ද? කාම තණ්හ, භව තණ්හ, විභව තණ්හ කියලා මෙන්න මේ තුන් ආකාර තණ්හාවගේ නැති කිරීමක් කියනවනේ. මෙන්න මේකට කිව්ව මොකද්ද? නැති කිරීමනේ මේ තණ්හාව නිසා දුක ඇති වෙනවා කියලා පෙන්වන්නේ. ඒකට කියේ දුක්ඛ සමුදය. සමුදය කියලා කියන්නේ හට ගැනීම. දුකේ හට ගැනීම, දුකේ ඇතිවීම මොකක් නිසාද? තණ්හාව නිසා. එතකොට කතමංචාවසෝ දුක්ඛ නිරෝධාරිය සත්‍යං. දුක්ඛ නිරෝධාරිය සත්‍ය කියන්නේ මොකක්ද? මොනද දුක්ඛ නිරෝධය කියන්නේ? යෝ තස්සා ඒව තණ්හාය අසේස විරාගෝ චාගෝ කියලා ඒ තුන් ආකාර තණ්හාවගේ ඉතුරු නොකර නැති කිරීමක් වෙයි නම් කියන නිරෝධ සත්‍යය කියන්නේ. මේක ලොකු අර්ථයක් තියෙන නිසා නමුත් අපි ඒවා බලන්නේ. දැන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියලා කියන්නේ මොකද? අය මේ වාරි වට්ටංගික මඟරෝක දුක්ඛ ඇති කරන මාර්ගය. දැන් අපි බලමු දුක්ඛ නිරෝධය නැත්නම් නිවන බුදුරජාණන් වහන්සේ පැනවිය කොතනින්ද? තණ්හාවගේ නැති කිරීම, සමුදය දුරු කිරීම. ඇයි ඒ සමුදය දුරු කිරීම නිවනයි කියලා පැනවිය, නිරෝධය කියලා පැනවිය? තණ්හාව නැති කිරීම නිසා නිවන කියන එක ඇති වෙනවා නම් ඒ නිවන සංකතයි. ඇයි? මේ තණ්හාව කියන එක නැති වෙච්ච නිසා ඇති වෙච්ච එකක්. එහෙනම් ඒක නැති කියන ප්‍රත්‍යයෙන් අටගත නිවන. තණ්හාව කියන එක දුක ඇති කරන හේතුව නම් තණ්හාව කියන එක නැති කරාම තණ්හාව නැති කිරීම නිවන නම්. එතකොට මේ තණ්හාව නැති කරපු නිසා ඇති වෙච්ච එකක් නෙමෙයි දේ නිවීම. එතකොට මේ නිවීම සංගත නෙමෙයිද? ඒකේ තියෙන නැති ප්‍රති කියන. ඒ තණ්හාව නැති වෙච්ච නිසා ඇති වුණා නේද? මෙතනදී බොහොම සියුම් ආහාරාවක් කියන්නේ. සමුදය දුරු කිරීමෙන් කිවීම නිරෝධයයි කියලා පැනවුවේ තණ්හාව නැතිකලොත් නිවන කියන එක ඇති වෙන නිසා නෙමෙයි. තණ්හාව නැති කිරීම නිවන කියන නිසා නෙමෙයි. තණ්හාව නැතිකලහම වෙන්නේ මොකද්ද? දුක කියන එක නොහට ගන්නවා. මොකද? සමුදය දුරු වුණාම දුක කියන එක දුක්ඛ ස්කන්ධය නූපදීන. ඒ නූපදීම සංකතයි. එතකොට තණ්හාව නැති වෙච්ච එක නිවන නෙමෙයි. තණ්හාව කියන එක සමුදය සමුදියේ දුරු වුණාම ඵලය කියන එක නැති වුණා කියන වචනේද කියන්න සුදුසුද? සන්නහව නැති කළාම දුක නැති වෙනවා කියන එක කියන්න සුදුසුද? සන්නහව නිසා දුක ඇති වුණා නම් සන්නහව නැති වුණු දුක හටගන්නේ නියම වචනේ තමයි අනුත්පාදේ. මෙතන කාරණා දෙකක් තියෙනවා. ස්කන්ධයන්ගේ නැතිකමයි ස්කන්ධයන්ගේ අනුත්පාදයයි කියන එක දෙකක්. හොඳට මේක තේරුම් ගන්න ඉස්සෙල්ලා. ස්කන්ධයන්ගේ නැතිකමයි ස්කන්ධයන්ගේ නූපදීමයි දෙක දෙකක්. ඒ කියන්නේ මේ ස්කන්ධයන්ගේ අනුත්පාදේ නූපදීම අකෝක්කයයි. වෙනස් වෙන්නේම නැහැ. නමුත් නැතිකම කියන එක විතක ඇති වෙනව විතක නැති. දැන් ස්කන්ධය නැතිකම නිසා තමයි ජරා මරණ නැති අජරා මරණ. එක් අජරා මරණ බවක් අපිට හම්බ වෙනවා හටගත් ස්කන්ධයේ නැතිකම නිසා. තව විදියකින් අජරා මරණ බවක් අපිට හම්බ වෙනවා ස්කන්ධ නූපන්න නිසා. ජාති නිරෝධ ජරා මරණ නිරෝධ. ජාති ඉපදීම නැති නිසා. ඒක මම මතක් කළේ මේ නිරෝධයට තදංග සමුච්ඡේද විස්කම්බල සමුච්ඡේද කියන තුනකින් නම් කරනවා. නමුත් යම් මේ සමුදේ ඉතුරු නොකොට නැති කිරීම නිසා ස්කන්ධය නූපදී ස්වභාවයට පත් කරන්න පුළුවන් නම් මෙන්න මේ ස්කන්ධයන්ගේ නොහට ගන්න බව අනුත්පාද ස්වභාවය කියනවා අසංකතය කියලා. එතකොට අසංකතයි කියලා කිව්වේ සකස් වුණේ නැහැ. ප්‍රත්‍යයෙන් හටගත්තේ නැහැ. මොකක්ද හටගත්තේ නැත්තේ? මොකක්ද හටගත්තේ කියන ප්‍රශ්නේ මේ දෙන්නේ. ඒ කියන්නේ නොහට ගැනීම කියන එක. ඒ කියන්නේ දැන් හොඳට ගන්නද යම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ප්‍රත්‍ය ටික ස්කන්ධ ටිකක් යම් සමුදය කියන තණ්හාව කියන ප්‍රත්‍යයෙන් නම් උපදින්නේ. මේ තණ්හාව කියන ප්‍රත්‍යය කියන එක නැති කළ මේ ස්කන්ධයන්ගේ නූපදීම නූපදින ස්වභාවයකට පත් කළොත් දැන් නැති වෙනවා හෝ දිරනවා හෝ මැරෙනවා හෝ කතාවක් අපිට කියන්න පුළුවන්ද? නැති වෙන්න ඇති වෙලාවත් නැත්තම් ඉපදෙන්නවත් නැත්තම් ඒ නොඉපදෙන ස්වභාවයට කියනවා අසංකත ස්වභාවය කියලා. මේක ගොඩාක් කියුම් අපි ඔය අද වචන ටිකක් විතරයි. නමුත් මේකේ ලොකු අර්ථයක්. ඒ කියන්නේ ස්කන්ධයක නැතිකම සහ ස්කන්ධයන්ගේ අනුත්පාද බව අතර විශාල වෙනසක් තියෙනවා. එතකොට දැනට ඕක තේරුම් ගන්නද මේ සංකත ධර්මයන්ගේ නැත්තම් පංච උපාදානස්කන්ධයේ අනුත්පාද ස්වභාවයට නොහත ගන්න ස්වභාවයට පත් කරන තැනට කියනවා සූපදිසේස කියලා. සියලුම ස්කන්ධයන්ගේ නමුත් එතන සූපදිසේස කියලා කියන්නේ තව ස්කන්ධ ටිකක් තියෙනවා අපි අර අපතේ යපන්න භූමිය කියලා කියන්නේ. ඔන්න ඔතෙන්ට හිත තියලා මේ පංච උපාදාන ස්කන්ධයාගේ අනුත්පාද ස්වභාවයකට පත් කරන්න පුළුවන්. නොයිපදෙන් ස්වභාවයට. එතකොට ඒක අකෝප්‍යයි. වෙනස් වෙන්නේ නැහැ. මේ ආයතන පරිහරණය කෙරුවත් නැතත් එයා මේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙලමයි. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධයගේ අකෝප්‍ය වෙනස් නොවන ස්වභාවයට පත් කරන තැනට කිව්වා නූපදින ස්වභාවයට පත් කරන තැනට සූපදිසේස. එතකොට හැම වෙලාවෙම නිවන කියලා කිව්වේ අසංකත කියලා කිව්වේ අනුත්පාද බව කියන එක මතක තියාගන්න. අනුත්පාද බව කියලා කියන්නේ හට නොගන්න බව. නූපදින බව. ඕගොල්ලෝ තුල ස්කන්ධයන්ගේ නූපදින බව අනුක්‍රමයෙන් ඕගොල්ලෝ සාක්ෂාත් නොකළොත් ඕගලන්ට නිවනක් නැහැ. තේරුම් ගන්න. తాවකාලිකව ස්කන්ධය නැති තැනකට හිත තබා ගත්තට වැඩක් නැහැ. ආපහු ස්කන්ධ පරිහරණය කරන්න එනකොට අර නැතිකම වෙනස් වෙනවා. ස්කන්ධයන්ගේ අනුපිළිවෙලට දුක් වූ ස්කන්ධයන්ගේ ඉපදීම අනුක්‍රමයෙන් නවත්ත නවත්ත යන්න තියෙනවා. අපි ඒකට මෙහෙම කියමු. සෝවාන් මාර්ගය ගන්න. සෝවාන් මාර්ගයෙන් කරන්නේ මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික නැති කරන්නේ. මේ කෙලෙස් ටික අයිති සත්‍ය හතරේ මොන සත්‍යද? ඒකත් වගේ ගහන්න ඒකත් පෝකටත් කියලා ඈත යන සතෙකුට ඉන්නේ විදිහ වගේ අර විභාග වලට ඇස් දෙක වහගෙන ඉරි ගහන්න ඒ වගේ තමයි ඉස්සෙල්ලා අපි චතුරාර්ය සත්‍ය හඳුන ගන්න දැනගෙන තියෙනවා. සක්කාය විචේ චිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන්නේ හැම වෙලේම කෙලෙස් ටිකක් සම්පූර්ණපත්තයයි. සෝවා මාර්ගයෙන් කරන්නේ සක්කාය විචේ චිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් දුරු කරන එක, සමුදය දුරු කරන එක. එතකොට යම් මොහතකදී ඵලය කියලා කියන්නේ ඉතුරු නැතුව මානුෂ්‍යයත් සමගම ඒ කෙලෙස් ටික දුරු වෙච්ච තැන. මාර්ගයෙන් කරන්නේ ඒ කෙලෙස් ටික දුරු කරන්න පටන් ගන්න එක. ඵලය කියලා කියන්නේ දුරු වෙච්ච දැන. ඵලය කී දුරු වුණා කියන වෙන මොකුත් නෙමෙයි, ඒ මොහොතෙමයි ඒ හේතුයෙන් හටගන්න ස්කන්ධයන්ගේ නෝපදින බව සාක්ෂාත් වෙන්නේ. දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික යම් මොහොතකදී නැති වෙන්නේ, ඒ මොහොතේ ඉඳලම මේ දිට්ඨි සහගත ස්කන්ධයන්ගේ ඉපදීම නැහැ. දැන් සතර ආපාය ස්කන්ධයන්ගේ ඉපදීම නැහැ මේ මනසේ. කවදාවත් නැහැ. එයා එක තැනක ඉඳගෙන හිටියා. නැතත් හිස් බව කරුණු කෙරුවත් නැතත් මේ රූප ආදී අරමුණු දැක්කත් නැතත් මේ ස්කන්ධෝ මේ සංසාරේ ඉපදෙන්නේම නැහැම. ඒ ඉපදීම නිසා ලෝකය දුක් විඳිනවා නම් ඒ දුක එතෙන්ට නැහැම. ඒ දුකෙ මිදීම අපෝක්ෂණයයි. ඒ විනාශ වීම මේ විනාස නොවන බව මේ විනාස වෙන්නේ නැහැ. එතකොට මත්තේ තියා ව්‍යායාම් කරනකොට ඖදාරික කාමරාග පටික කියන කෙලෙස් දෙක ගෙවුන කියන්නේ ඒ මට්ටමේ ස්කන්ධයන්ගේ ඉපදීම මේ මනසේ නැති වෙනවා. ඉපදීම නැති වුණා. එතකොට ඉපදෙන්නේ නැත්නම් ඒ අනුවගේ ජරා මරණත් නැහැ කියනවා. ඒ ස්කන්ධයන්ගේ නොඉපදීම වෙනස් වෙන්නේවම නැහැ. දැන් අපි වෙනදට ස්කන්ධයන්ගේ නැතිකමක් උපදවා ගත්තනම් ආපහු ස්කන්ධ පරිහරණයට එනකොට ඒක නැති වුණා. දැන් ස්කන්ධ පරිහරණය කෙරුවත් නැතත් මේක නැති වෙන්න තැනක්. මොකද ඇති වෙන්න තියෙන හේතුව නැති වෙලා නිසා ඇති වෙන්නේ නැහැ. ඒක උදේ නැති වෙන කතාවක් කියන්න බෑ. තවදුරටත් මේ දැන් ඔක්කොම සමුදිය දුරු කරන පැත්තෙන් පෙන්වන්නේ. හැම මාර්ගයේ ඵලයක්ම පෙන්වලා තියෙන්නේ කොතනින්ද කියලා බලන්න. මාර්ග ඵලයක්ම පෙන්වලා තියෙන්නේ කෙලෙස් ටික නැති වෙන තැන විතරයි. ඊට පස්සේ මත්තේ ත්‍යායම් කරනකොට අවශේෂ කාම රාග පතික කියන හේතු ටික නැති වෙනවා. ඒක සම්පූර්ණ දුර වෙනවා. තණ්හාව නැති වුණා කියලා කිව්වේ. එතකොට ඒ අනුව ගිය කාම භූමි මට්ටමේ ස්කන්ධයන්ගේ ඉපදීමම නැහැ සංකල්පය. ඒ ඉපදීම අකෝප්‍යයි. අකෝප්‍යයි කියන්නේ මේ ආයතන ටික පරිහරණය කළත් ඒ මනසේ මට්ටම ලෝකයාගේ මට්ටමේ ස්කන්ධය කාම භූමි නැති මට්ටම උපදින්නේ නැහැමයි. එතකොට එක තැනක ඉඳගෙන හිස් බව අරමුණු කරනකොට කවර කතාවද නේද? මේ රූපී පරිහරණය කරද්දී ඒකට අසංකතය කියලා කියන්නේ එයා නිවන සාක්ෂාත් කරගන්න. මේ නිවනේ අනුක්‍රමයට වැඩෙන්නේ. ඒ ස්කන්ධ නිරෝධිය අනුපූර්ව විදිහටයි සාක්ෂාත් වෙන්නේ. නිවීමම තමයි. නමුත් අරමුණු කරන්නේ දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ටික දුරු කළා දුක් වූ ස්කන්ධය නූපදීන ස්වභාවයට පත් කළාට එයාට ඒ තරම් හිතට ගරු බව ස්කන්ධයන්ගේ නැතිකම අහු වෙන්නේ නැහැ නූපදීන බව අහු වෙන්නේ නැහැ ඒකෙන් ඒ ස්කන්ධ දුක් සහගත අපාය සහගත ස්කන්ධයන්ගේ නූපදීම සාක්ෂාත් වෙලම ඒ නිසා එන දුක නැහැමයි නමුත් ඒක සිහි කරන්නේ ඒ තරම් එයාට නමුත් එන්නේ මේ අසංකත ස්වභාවය අහුවෙන හොකට ඊට පස්සේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ ටික සමුදේ සත්‍ය ඔය ටික ඉතුරු නැතුව නැතිකොලොත් ඊට පස්සේ මොකද වෙන්නේ රූප බව අරූප බව මට්ටමේ ස්කන්ධයන්ගේ ඉපදීම නැති එතකොට මේ කෙලස්තික මේ පැත්තෙන් නැති වෙනකොට සමුදිය දුරු වෙනකොට වෙන්නේ මොකද දුක් වෙනකොට දැන් මේ තුන් භූමිය අනුව ගිය දුක් වූ ස්කන්ධය නූපදින ස්වභාවයට උපදින්න පුළුවන් ස්වභාවයට තිබුණු හේතුව සම්පූර්ණ නැති කළ නූපදින ස්වභාවයට පත් කළා නම් තියෙන්නේ ඒක ඉතින් ආයේ විතක නිවන අරමුණු කරනවා විතක අරමුණු කරන්නේ එහෙම එකක් නැවතුන වජිර උපමා රහතන් වහන්සේ වජිරේ නිදෙන්නේ වගේ මේ යමුක්ති නිදෙන්නේ අකෝපයයි පොතෙන්ද කියනවා සසරෙන් එතර වුණා භවයෙන් එතර වුණා දුකෙන් එතර වුණා ආව උතෙන්ද ගියාම නුවණක් එනවා කියන જાති මගේ ඉදදීම ඉවරයි දුක් වූ ස්කන්ධයක ඉපදීම නැහැ. ඇයි? රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන ඒ කෙලෙස් ටික දුරු කළාම කා රූප බව අරූප බව මට්ටමේ ස්කන්ධයන්ගේ ඉපදීම නැති කළාම නැති කළානේ නූපදීන ස්වභාවයට පත් කළා. දැන් කාමවචර රූපවචර අරූපවචර කියන තුන් භාවය අනුව ගියම ධර්මය තමන්ගේ సంతානේ නූපදීන ස්වභාවයට පත් කළොත් එයාට රූපී භ්‍රමයේ කියලා කියන්න බෑ භ්‍රමයේ ළඟ තියෙන කෙලෙස් එයා ගාව නැහැ එහෙනම් අරූපී භ්‍රමයේ කියලා කියන්න පුළුවන්ද බෑ ඒ මට්ටමේ කෙලෙස් නැහැ එහෙනම් දෙවියෙක් කියලා කියන්න පුළුවන්ද බෑ එහෙනම් මිනිසෙක් කියන්න පුළුවන්ද එහෙනම් යක්ෂයෙක් කිවිසෙනෙක් කියලා කියන්න පුළුවන්ද බෑ ඒ මට්ටමේ කෙලෙස් එකක් එතකොට එතන දුකෙන් නිදිලා දුක නූපදින ස්වභාවයට පත් කළා. ඔකට පෙන්වන හිස්සුන් තල් කඳක් වගේ. තල් ගහක හිස ගසා දැම්මොත් ආයේ තල් ගහ කැළවෙන්නේ නැහැ. දළු දාන්න ඒ වගේ දුක නූපදින ස්වභාවයට පත් කළා ජීවත් වෙනවා. එතකොට ඒ ජීවත් වෙන තුන් භූමියම නූපදින ස්වභාවයට පත් කරලා තුන් භවයෙන් එතර වෙලා සසරෙන් එතර වෙලා කෙලෙස් නැති කළොත් දැන් ඉස්සෙල්ලා කියපු වචන ටික ඔක්කොම ඔක තියන්න පුළුවන් ඈ නමුත් ස්කන්ධ ඉදිරිය සහිතව තව ජීවත් වෙනවා මොකද මේ ජීවිතේ නිර්මල් කරගෙන මේ ස්කන්ධ ටික පවතින ඔතෙන් තමයි අපි රහතන් වහන්සේ කියලා කියනවා අපි එක එක විදිහට අපි රහතන් වහන්සේ කෙනෙක් දැක්කට අපි පුද්ගලයෙක් දැක්කට එතෙන් දෙහෙම ධර්මතා ටිකක් නැහැ. එතෙන්ට තියෙන්නේ තුන් භූමිය අනුව නොගිය වර්තමානයේ හටගන්න ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන ඥාන දර්ශනයක් එක්ක ජීවත් වෙන නුවණක් විතරයි. එතකොට මම ඉතින් මතක් කළේ අසංකතය කියලා කියන්නේ අනුක්‍රමයෙන් අපේ මනස තුල මේ ලෝකය නූපදින ස්වභාවයට පත් කර කර යෑම මිසක තාවකාලිකව ස්කන්ධෝ නැති තැනකට හිත හුරු කර කර යෑම එහෙම නෙමෙයි. ඒ නැතිකම කියන එක නිවන හෝ නැතිකම කියන එකෙන් සත්‍යෙන්න පුළුවන් කමක් හෝ නැහැ. එතකොට මේක ටිකක් ගැඹුරුයි. ඔය ස්වභාවය අනුමානෙට මතක තියාගන්න. අසංකත කියලා කියන්නේ නිවන කියලා කියන්නේ මොකද්ද? සත්‍යයෙන් නොකල සත්‍යයෙන් හට නොගත් සකස් නොවිච්ච. එතකොට යම් සමුදය කියන සමුදයක් දුරු කළා නිරෝධය කියන එක සමුදය කියන එක දුරු කළා ඒ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ නොඉපදීමකට පත් කළොත් ඒ නොඉපදීම කියන අනිමිත්ත නොඉපදීම කියන සිද්ධිය තව ප්‍රත්‍යක්ෂින් හදාගත් එක කැඩිච්ච එක නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි කියමු ස්කන්ධය නැති ශුන්‍යතාවය අපිට දෙයාකාරකින් අහුවෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ නැති ශුන්‍යතාවය අපිට දෙයාකාරකින් හම්බ වෙනවා. එකක් තමයි ස්කන්ධ නැති කරලා ශුන්‍යතාවයක් හසු වෙනවා. එකක් හම්බ වෙනවා ස්කන්ධයේ නූපදින ස්වභාවයට පත් කරලා ශුන්‍යතාවයක් හම්බ වෙනවා. එතකොට ස්කන්ධය නැතිකම නිසා යම් ශුන්‍යතාවයක් හම්බුණාට ස්කන්ධය ඇති කරන් තියෙන හේතුව නැති කියලා නැති නිසා ආපහු හැදෙනවා. යම් ස්කන්ධය ඇති කරන් තියෙන හේතුව නැතිවීම නිසාම ස්කන්ධය නූපදින ස්වභාවයකට පත් වෙනවා. ඒ නැතිකම නැත්තං ඒ මොහට ගැනීම අසංකත කියන එක දැනට තේරුම් ගන්න අනුමානට ඒ නිසා එකෙන් මම මතක් කළේ නිවන ගැන වෙන සංකල්පනාම වා ගන්න එපා. පුදු මනස කියලාවත් අහස වගේ කියලාවත් හිස්කමක් කියලාවත් මුකුත් නැතිකමක් කියලාවත් නිමිති වගේ නැතිකමක් කියලාවත් ওই පැත්තෙන් යන්න බෑ. හැම වෙලාවෙම ආධ්‍යාත්මික පැත්තෙන් තමයි යන්න වෙන්නේ. හේතුව නැතිකල නූපදින ස්වභාවයට පත් කර කර යන්න වෙන්නේ. ඒ නිසා දැනට ඔන්නෝය අසංකත ස්වභාවය කියන්නේ කොයි විදිහට දැනගෙන තියාගන්න ස්කන්ධයන්ගේ අනුත්පාද බව කියන එක. දැන් කොහොමද අපි අනුත්පාද නිරෝධයට පත්වෙන්න අනුත්පාදයට මනස ගන්න අපි මොකද්ද කළ යුත්තේ? ඒකෙදි මේක තියෙනවා විශාල ගමන් මාර්ගයක්. මේ ගමන් මාර්ගයේදී එක එක විදිහට අපිට විස්තර කරන්න පුළුවන්. නමුත් මේ නිවන් මඟ වෙනස් වෙන්නේ මාර්ගය කියලා කියන්නේ යන්න උපයෝගී කරගන්න වාහන එහෙම නෙමෙයි. දැන් අපි මෙතන ඉඳන් කොළඹට යනවා කියන්නකො මාර්ගය එකමයි කියලා. කුට කාර් එකකින් යන්න පුළුවන්, වෑන් එකකින් යන්න පුළුවන්, බස් එකකින් යන්න පුළුවන්, බයිසිකලෙකින් යන්න පුළුවන්, පණි යන්න පුළුවන්. ඒ යන වාහනේ දිහා බලලා විස්තර කළා මේකයි මාර්ගය කියලා කිව්වොත් හරිද? නෑ. ඒකෙන් මං කියේ කෙනෙක් සතර සතිපට්ඨානේ වඩන්න පුළුවන්, සම්‍යක් ප්‍රධාන වඩන්න පුළුවන්, ස්කන්ධයෝන් කිව්වේ අරුම කරන්න පුළුවන්. මේ යන වාහනේ එක. එතකොට මාර්ගය කියන එක තියෙන්නේ එකම එක ක්‍රමයකට. දැන් අපි ඒකෙදි මම ගත්තොත් ආරම්මන නානත්වය අපි වෙනම දැනගන්න ඕනේ, අර්ථ නානත්වය වෙනම දැනගන්න ඕනේ. මාර්ගය කියලා කියන තාපකින්ගත් තප්චිත්ත වීතිය ගමම් මග අපි සිතීතිය කියන කොට ද්වාරයක තියෙන චිත්ත වීතිය අපි කරගන්න එපා. චිත්ත වීතිය කියලා සිත ගෙනියන්න ඕනේ ගමම් මග, සිත අරගෙන යන්න ඕනේ ක්‍රමය. ඔය ටික හැම වෙලාවෙම තියෙන්නේ ඔය මේ බබ්බයක් වමන ශරීරය හරහා කිසිම වෙලාවක බාහිරින් නෑ මේ නිවන් මඟ. බාහිරින් නිවන් මඟ නෑ කියන එක තේරුම් ගන්නට ඕනේ. ඔකදී අර බුදුරජාණන් වහන්සේ හොඳට ඒ ගමන් මඟ පෙන්නනවා. ඒ වම්මික සූත්‍රයේ ආසීසෝපම සූත්‍රයේ වගේ දවල්ට ගිනි දාන්න, රැට ගුන් දාන්න හොබහ හාරනවා කියලා. දැන් මේ අනුක්‍රම මේක හාර යන අනුක්‍රමයක්. ආසීසෝපම සූත්‍රය සතුරු හතර දිනකට උපමා කළ සර්පයන්ගෙන් බේරිලා, සතුරු අධිකයන්ගෙන් බේරිලා, වැලිකිළිය පටන් ගත්තේ මිත්‍යාගෙන් බේරිලා මේ යන අනුක්‍රමයක් තියෙනවා. අන්න ඒකයි මම මෙතෙන්ද මතක් කළේ. මේ වගේ අපේ හිත මේ නිවන් මාර්ගෝස්සේ ගෙනියන ක්‍රමයක් තියෙනවා. අපේ හිත නිවන් මාර්ගෝස්සේ ගෙනියන ක්‍රමයක් තියෙනවා. එතකොට මෙන්න මේ ක්‍රමය අපි ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තට මේකෙන් පටන් ගන්න බෑ. මේ ක්‍රමය දැනගෙන අපිට පටන් ගන්න වෙන්නේ ඉතාම සරල. කියන්නේ සරල කිව්වට ඒකට නෝන උත්සාහය තියෙන්න ඕනේ. කියන්නේ කායානුපස්සනාවෙන් තමයි අපිට පටන් ගන්න තියෙන්නේ. හැබැයි කෙරවල දක්වා ඥාන දර්ශනයේ දක්වා අපි ඉගෙන ගන්නට ඕනේ. ඥාන දර්ශනයේ දක්වා ඉගෙන ගන්නට ඕනේ. ඒකෙන් මම අද මුල් ටික මතක් කරන්න, මුල් ටික නැතුව අපි දෙතනින් හැට යන්න බෑ. ඒ මුල් ටිකෙන් පටන් අරගෙන ඊට පස්සේ මේ ගමන් මග මං කිව්වේ ඒක ඔබ්බෙන් තියෙන සියුම් විතර්ක හඳුන ගන්නට ඕනේ. ඒ අනුව සිහිනුවන පවත්වලා ඒ මට්ටම අතහැරනකොට ඒක ඔබ්බෙන් තියෙන සියුම් විතර්ක හඳුන ගන්නට ඕනේ. ඒ ටිකේ සිහිනුවන පවත්වලා ඒ ටික අතහැරනකොට ඒක ඔබ්බෙන් පවත්වන සියුම් විතර්ක අල්ල ගන්නට ඕනේ. මේ විදිහට මේ හුඹහ ඇතුළට නැත්නම් තමන්ගේ මනස තුලින්මයි මේක තේරුම් ගන්න තැතියක්. හැමදාම ඇහැට පෙනෙන රූපේ කනට ඇහෙන ශබ්දය අනිත්‍යයි කිය කියා හිතියට මේක වැඩෙන්නේ අල්ලගන්න අමාරු විදිහට යන්න බෑ. ඒකෙදි මම දැන් ඔන්න භාවනා කරන ක්‍රමයක් කියලා දෙනවා. ක්‍රම දෙක මේක හොඳට අහගන්න මේ දවස පුරාම ඔබ කරන්න ඕනේ. මම මේ කියන කොටම ඔයගොල්ලන්ට ඉතින් අයියෝ ඒ ටික අපි දන්නවනේ කියලා. මම දන්නවා ඔයගොල්ලෝ දන්නේ නැහැ ඇති කියලා. නමුත් දැනට දැනගන්න නෙමෙයි මම මේ ටික කියන්නේ කරන්නේ. කරනකොට ඇති වෙන වෙනස ඒ දන්නේකට වඩා විශාල වෙනසක්. ලොකු අර්ථයක් වෙන බව දැන නිසා දන්න නිසා මේ ටික කියන්නේ. මේ ටික හොඳට අහගෙන ඒක ඒ විදිහටම කළ යුතුයි. එකියේ දැන් මෙන්න මෙහෙම අපි කරමු. හරිද? ආනාපානසති කමඨහන මම කියලා දීලා තියෙනවනේ. සතේ නිමේ පිට සබාගෙන සිහියෙන් අස්වාස ප්‍රස්වාස දෙන්න. ඒ විදිහටම ආනාපානසති භාවනාව කරනවා අපි. එතනට වාගේ. නාසිකාග්‍රේ හිත සබාගෙන සිහියෙන් අස්වාසයට ප්‍රස්වාසයට සිහියෙන් ඉන්නවා. අස්වාස ප්‍රස්වාසය අනු යන්නේ නැහැ. සිහියෙන් මාස්වාස පස්වාස කරනවා. සති නිමිති තියාගන්න. කොහොම ටිකක් වෙලා කළා. දැන් ඕගොල්ලන්ට තියෙන කමටහන තමයි මම මේ කියලා දෙන විදිහට තමන්ගේ මේ ශරීරේ බහැර ඇස් ඉදිරිපිටට එන සත්පුද්ගල භාවයට එන රූපවල සත්පුද්ගල භාවයට මතක් වෙන රූපවල සත්පුද්ගල භාවයට දැනෙන රූපවල සත්පුද්ගල භාවයට හිතන්න පුළුවන් යම්තාක් රූපවල ඒක කියන්නේ ඇස් ඉදිරියට ආවම මේ සත්‍ය පුද්ගලය කියලා හිතෙන මට්ටම් තියෙනවානේ. ඒ වාගේ අම්මා අයියා දුව පුතා කියලා කෙතර ඕගලන්ට සිහි වෙන දේවල් තියෙනවානේ. ඉහි වෙන ඒ වේ පුද්ගල භාවයේ එහෙම ඔකලන්ට මෙහෙම ඉඳගෙන ඉන්නකොට මේ අනිත් අය තව ඉන්නවා කියලා හිතට දැනෙන ගතියක් තියෙනවානේ. ඒ දැනෙන්නේ වගේ යම් තාක් ඕගලන්ට හිතන්න පුළුවන්. හැම රූපෝලම. කිචේ මෙන්න මෙහෙම බලන්න. ඉස්සෙල්ලාම රූපය ගැන මේක ඇතුළතින් හිතින් හිතිය යුතුයි. හිතන්න ඕන. මේක පෙන්නනවා සාමාන්‍ය පැත්තකට ගිහිල්ලා සද්ද නගලා කියන්න පුළුවන් නම් ඒත් හොඳයි. තමන්ගේ ශරීරයේ හරි බහැර සත්ව පුද්ගල භාවයට පෙනෙන රූපයක් හරි මේ කොයි එකක වුණත් කමක් නැහැ. ඒ රූපයක් හිතෙන් අල්ල ගන්නවා. අල්ලගෙන මේ රූපයේ කෙස් ලොම් නියතත් හම් මස් නහර වලින් යුක්තයි කනගුණ ආහාර නිසා හැදිලා තියෙන්නේ කියලා හිතලා හිතලා මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ කය සවිඥාන කරලා තියෙන්නේ. මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නේද මේ යෑමෙන් දෙන්නේ. මේ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද රූප දැකීම සද්ද ඇහිම මේ රූප දැකින බව දෙන්නේ සද්ද අහන බව තේරෙන්නේ කියලා බලන්න. කය ඇසුරු කරගෙන පවතින නාම ධර්මයේ කෘත්‍ය තුනක් හැටියටත් කය ප්‍රකට කරගන්න ධර්මතා දෙකක් හැටියට මේ කැලේ පහක් ඒ කියන්නේ ඒ රූපය ගැන බලනවා. ඒ රූපය කෙස් ලොම් නියත සම්මත් නහර ඇට මෙන්න මේ වගේ කොටස් වලින් යුක්තයි නේද කියලා එකයි. ඒ රූපය කනගුණ ආහාර නිසා හැදිලා තියෙන්නේ කියලා බැලුවා. ඔන්න කය ප්‍රකට වෙන්න කොටස් දෙකයි. මේ කය අසුරු කරගෙන පවතින හිත නිසායි ওই රූපයේ සවිඥාන සවිඥාන කියන්නේ මේ හැඟීම් දැනෙන්නේ. ඔය කය අසුරු කරගෙන පවතින හිත නිසා යෑම් වෙන්නේ. ඔය කය අසුරු කරගෙන පවතින හිතටයි රූප වෙන්නේ. කය අසුරු කරගෙන පවතින හිතටයි සද්ද ඇහෙන්නේ. හිතටයි ගඳ දුවද දැනෙන්නේ. මේ අපි පංච විඥාන මට්ටමින් කෙරෙන කාම මට්ටමින් කෙරෙන බුද්ධි ටික තියෙනවනේ. කයකට මෙච්චර කල් අපි බැඳේ. කය සහිත කෙනෙක් රූප බලනවා සද්ද අහනවා. දැන් ඒක සම්පූර්ණ අනිපැතර කරනවා. කය ඇසුරු කරගෙන ඉන්න හිතින් සම්පූර්ණ පංචකාමෙන් ඇසුරු කරන හැටි. කය ඇසුරු කරගෙන ඉන්න හිතේනේ රූප බලන්නේ. කය ඇසුරු කරගෙන ඉන්න හිතේනේ සද්දාහන්නේ. කය ඇසුරු කරගෙන ඉන්න හිතේනේ කන සුවඳ. කයේ කිසිම සම්බන්ධයක් නැහැ. මෙතනද රූපේ හම්මස්ලේ නහර ඇට ඇට නිදුවලින් යුක්තයි. කනබුන ආහාරයෙන් හැදිලා තියෙනවා. මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි මේ රූප නිමිත්ත පේන්නේ. එකකින් චක්කු විඥානය. මේ කය අසුර කරගෙන පවතින හිතටයි සද්ද දැනෙන්නේ. ඒක පිනු සෝත විඥානය. එතකොට ඕනනම් තමුණුත් Tamanට ඔප්පු කරලා පෙන්නන්නේ. ඇත්ත තමයි දැන්. කෙනෙක් මරුණා කිව්වහම මලමිණියක තියෙන දේවල් ටික අදත් මේ රූපේ තියවලු නැහැ. නමුත් මලමිණිය කියන්නේ හිත නැති හින්දානේ. හිත නැති වහම මේ හැඟීම් දැනීම නැහැ තමයි. හිත නැති වුණාම ඉදිරියම ආපහුවෙන්න බෑ තමයි. හිත නැති වුණා රූප පෙන්න්නේ සද්ද ඇහෙන්නේ නැහැ තමයි. එහෙනම් ඇත්ත තමයි කාය අතුරු කරගෙන පවතින හිතට තමයි මේවා කරන්නේ. ඔය රූපයේ වෙනමව බලලා කනබුන ආහාරයෙන් ඉස්සයි කියලා බලලා පංචකාම ගුණය කාය අතුරු කරගෙන ඉන්න හිතෙන් ඒ නිමිති ගන්න ඇති. හිතන්නේ. එතකොට ඔගොල්ල පුළුවන් නම් යම් පොඩි කාලේ ඉඳලා යම් තාක් ඕගලන්ට දැක්කපු ඇතුළු කරපු ඕගලන්ට හොඳ දේවල් කියලා දුන්නොත් නරක දේවල් කියලා දුන්නොත් නරක කළ හොඳ කළ ඔගොල්ලෝ අතින් අඩුපාඩු වුණා කියන ඔගොල්ලෝ යහපත වුණා කියන ඒවේ යහපත අයහපත හොඳ නරක නිමි ගන්න නැතුව ඒ රූප සිහි කෙරුවා එතනද අපි මෙහෙම රැවටුණා කියන තැනකද මට මෙහෙම කළා කියන තැනකද ඒ හැම රූපයක්ම අරගෙන ඔය කොටස් දෙකට බෙදලා යම් තාද්ද සිහි කරන්න පුළුවන් උපන්න දවසේ ඉඳලා ඔයගලන් තියෙන කමටහන ඒක චිර රතම්පි චිර භාසිතම්පි සරිතා අනුසත්ත බොහෝ කල් සිට කියව බොහෝ කල් සිට කරොත් කියනවනේ මේ දේවල් සිහි කරන්න. ඒකට සිහි කර කර කෙලෙස් පිට වෙන මොකුත් ඕනේ නැහැ. මේ සත්පුද්ගල භාවයේදී පෙනෙන සවිඥානික රූප ටික ගන්න රූප ටිකේ වැඩ දෙකයි දීලා තියෙන්නේ. බොහොම ටිකක් බැලුව යම්තා හිතන්න පුළුවන් පාරාසේ රූපයක් ගත්ත රූපයක් සිහි කරුවා ඒක හිතින් අල්ලගෙන ඒ රූපේ මේ ඒ රූපේ හිතින් අල්ලගෙන මේ රූපෙද කියලා නියතත් අම්මස්තර මෙන්න මේ වගේ කොටස් වලින් යුක්තයි කනගුණ ආහාර හැදෙන ඒ කය අසුර කරගෙන පවතින හිතෙන් නේද රූප දකින්න ඒ කය අසුර කරගෙන පවතින හිතෙන් නේද ශබ්ද ඇහෙන වෙන්නේ කියලා ඔහොම බලලා ඔන්නේ ඒ අරමුණ අතහරි ඊට පස්සේ තව සත්‍ය කුද්ගලෙක් කියලා හිතුණු කෙනෙක් ගන්න ආයතරගෙන එතන තියන්නේද ඒ රූපෙද කේස් ලොම් නියද ධම්මස් ආහාර වලින් ඇදලා තියෙන්නේ යුක්තයි අනුබුන ආහාරෙන් ඇදෙත් ඒ කය ඇසුරු කරගෙන ඒ රූපය අල්ලගෙන ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නේද ඒ රූප අපි අරමුණ දැකීම වෙන්නේ ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද සද්ද ඇහෙන්නේ ගඳ සුවඳ දැනෙන්නේ රූප බලන ශබ්ද අහන මේ කෘත්‍ය ටික කනබුන ආහාරයට ඇඳෙන්නේ නැති විදිහට ආහාරයෙන් හැදුණු රූපයේ වෙනම එකක් ඒක උපකාර කරලා තියෙන විඥාණයට පිටයි කියන්නේ ඒ කයේ පිටලා සිටින විඥාණයෙන් තමයි මේ පංචකාමී අනුභව කරන්නේ කියන ටික දකින්ද ඕගොල්ලෝ එක සතියක් බලන්න ඕගොල්ලන්ට සම්පූර්ණ මේ කාම මට්ටම ප්‍රකට වෙයි සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ කියපියක අපි දුක හදාගෙන දුක් විඳලා තියෙනවා. සත්‍ය පුද්ගලිය හදාගෙන සත්‍ය පුද්ගලිය එක්ක දුක ඉන්නවා. ඒ නිසා කමඨහන් වෙනදට මමම දුන්නු කමඨහන් දුන්නු ඔක්කොම අයින් කරන්න. හරිද? සම්පූර්ණම නවත්තලා කාරණා දෙකයි දුකේවම. මොකද්ද ආනාපාන සතිය වඩන්ඩ මේ විදිහට හිතන්න. හිතීමේ ආනාපාන සතිය වඩන්න මේ හිතීමේ සීමාවක් නැහැ, ප්‍රමාණයක් නැහැ. සීමාව තමයි තමන්ගේ මනස. තමන්ට යම් තාද්ද සත්පුද්ගල භාවිත සිහි කරන්න පුළුවන්. සත්වයක් කියලා පුද්ගලයෙක් කියලා තමන්ගේ දැනුම් පරාසෙ යම් තාද්ද ඒ තාක් විදර්ශන ඥානෙ දිවිද. ඒ තාක් සිහි කර කර එහෙම බලන්න. තාම ටික දවසක් යනකම් නෑ සත්පුද්ගල භාවයමයි වෙන්නේ. හරියට එක සතියක් අප්‍රමාදී උත්සාහය කරන්න. ගැඹුරු ධම් මුකුත් සිහි කරන්න යන්න එපා. ගැඹුරු ධම් හොයන්න යන්නවත් එපා. වෙන කිසිමම දෙයක් එපා. මෙන්න මේ ටික හැබැයි කළ යුතුයි කරන එක. ඔය ටික ලියාගෙන හරි කමන්නේ. අනිවාර්ය කරන්න ඕනේ මොකද්ද? මේක කොටස් දෙකකට බෙදලා දුන්නේ මම. රූපය ප්‍රකට කරගන්න කොටස් දෙකක් කිව්වා. කෙස් ලොම් නියද ධම්මස්නහර කියලා බැලුවා. ඒක කෙස් ලොම් නියද ධම්මස්නහර බැයි නම් පඨවියාපෝ තේජෝ වායෝ කියලා බැලුවත් කමන්නේ. එහෙම නැත්නම් අර නැති වර්චිවික්තිය උත්ෙන්ට ආදේශ කරගත්තත් කමන්නේ නැහැ. රූපය සත්ව නෝ පුද්ගල නෝ අනාත්ම වූ කුණුප කොටස් නැත්නම් මේ ධර්මතාවයන්ගෙන් හැදිච්ච එක කොයි රූපේ කියන උත්තරේ ආවේ. ඒ රූපේ හැදිලා තියෙන්නේ හැදෙන්නේ කනබුන ආහාරය නිසා. ඔන්න රූපයත් රූපය ඇතිවීමත් දෙක බැලුවා ඔච්චරයි. එබඳු කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප වෙන්නේ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි සද්ද ඇහෙන්නේ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි ගඳ සුවඳ දැනෙන්නේ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි රස දැනෙන්නේ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි ස්පර්ශ දැනෙන්නේ. එතකොට ඒ කාය ඇසුරු කරගෙන පවතින හිත නිසයි යන්නේ මේ. කාය ඇසුරු කරගෙන පවතින හිත නිසයි මේ සවිඥාන කුලක. කාය ඇසුරු කරගෙන පවතින හිතෙන් කරන වැඩ තුනක්. මොකද්ද? මේ ස්පර්ශ ආයතන පහට ගැටෙන දේවල් දැනගන්න එකයි යෑමෙන් කරන එකයි සවිඥාන කුල කියන්නේ. තේරුණාද? ඒ අමුති ගොඩා මුකුත් යන්න මෙපා නාම රූපද දිප්තිසතු මුකුත් නෝනේ මේ කියන එක ඉතර කරගෙන යන වචන කියන එක ඇතත් එදා නිවන් දැක්කන් අපිට උනේ අර්ථ මේ ක්‍රමේ හරි යනවා නම් ඔය ටික ඔක්කොම ඇවිල්ලා ඇති. ඉස්සෙල්ලා මේ කරගෙන යන්න. එතකොට ලැබෙන්න ඕන නුවණවල අපේ දැනුමෙන් තොරව දැනෙන්න ඕන ටික පිළිගන්න. ඊට පස්සේ ගැට ගහ ගන්න ඔය මේක නාම රූපයි. හැබැයි මනෝමින් ඉස්සෙල්ලා ගැට ගන්න එපා. ඔක දැනගත්තාම මේ තමයි නාම රූප පරිච්ඡේදයේ මේ තමයි දිට්ඨි විදියේ දැන් ඔය ගැට ගහේ තත්ත්වයට. ඒක තමයි කරන එක බාධා. ඒ නිසා දැනට මේ මොකකටවත් ගැට ගන්න එපා. මේ ඒක ඇත්ත වෙන්න ඇති. ඇත්ත වෙයි ඒක. දැන් අපි කව තින්නේ අනුන්ගේ දැනුමකින්. එහෙනම් මේක මගේ දැනුමක් වෙන්නත් නැහැ. ඒක කරගෙන යනකොට මේක නේද මේ නාම රූප ධර්මයන් ප්‍රකට කර ගන්නවා කියන්නේ. මේක නේද මේ දැකීම විරුද්ධ වෙන කිසි කිසි විරුද්ධතාවක් නැහැ මේ දෙක දැක්කාම නේද. කියනක තමන්ගේ මනසේ ගහම් දැක දැක ඇති වෙන දුනනවා. අදට වචනවල තියෙන අර්ථය ඉස්සලා හසු කර ගන්න එපා. වචන තත්ත්වයෙන් දැන් කරගෙන යන්න. අපිට කරගෙන යන දේ හරිනම් නෝන කියන එක ඇටි දෙයින්සක නෝන වඩන්න බෑ. නෝන වඩන්න පුළුවන්. අර පැටියක දාලා පිටි රොටි වඩනවා වගේ ඈ ඔව් වඩන්න පුළුවන් ඥාන වඩන්න බැහැ. හැබැයි ඥාන වඩනවා කියන කාරණාවක් වෙනවා. ඥානෙ වැඩෙන ධර්මතාවයක අපිට ඉන්න පුළුවන් ඈ. ඥානෙ වැඩෙන ධර්මතාවයක හිටියාම නෝන ඒ නිසා වැඩෙනවා. අපි ලෝකේ ප්‍රඥප්තියක තගෙන මම නෝන වඩනවා කියලා අර්ථය දැනගන්න ඕනේ. මම කියන්නේ අපි තෙල් ටික ගහනවා, පොහොර ටික ගහනවා, වතුර ටික ඉහිනවා, අපි ගොයම හදනවා, කුඹුර හදනවා කියලා කියනවා. නමුත් අපි කරන්නේ තෙල් පොහොර ගහන එක විතරයි. ඒක නිසයි හැදෙන්නේ. දැන් ගුවන් ගහන අපිට ඇදලා හදා ගන්න පුළුවන් වෙන්නේ ඕනේ. ගුවන් ගහේ කෙරවලෙන් ඇල්ලුවා ඇදලා ගත්ත අඩිසේකම රකිලා දික් වෙන්න ඕන. ආන්නම ගුවන් හදා. හදා කොහොම පුළුවන් නම් හරි. එහෙම බෑ නේද කාටවත්. එහෙනම් ඒක හැදෙන්න ඕනේ හැදෙන ටික ලඟට. දැන් දරුවෙක් හදනවා කියන්නේ හදනවා නම් ළමයාගේ අතින් ඇල්ලුවා අඩියක් විතර ඇද්දා දෙල්ලෙන් ඇද්දා ඔන්නවම. නමුත් අදට පුළුවන් මොකද්ද? කෑම බීම ටික ලඟ කරන්න පුළුවන්. ඒ ආහාර පාන රූපෙට වැටලා රූපෙ විදිහින් හැදෙන. ආහාර පාන ලඟ කරපු නිසා අපි දරුව හැදුවා. ඒ වගේ ඥාන වැඩුවා කියනවා. ඥානේ වැඩෙන ධර්මතාව ටික අපිට ටිකක් ඉන්න පුළුවන්. ඒ නිසා මේ නුවණ වැඩෙන අපි ඥාන වැඩුව කියලා කිව්වේ. එහෙම නැතුව රොටි වඩනවා වගේ ළමයා ගැතින් පයින් ඇදලා දිනවා වගේ මේ නාම රූප ඥානය ඇදලා දින්න බෑ. එහෙම එකක් නැහැ. ඒ හින්දා නාම රූප මේක නාමය නේද, මේක රූපය නේද, මේ නාම රූපයි නේද කියලා ඔය ළමයා ගැතින් ඇදලා ළමයා හදනවා. නාම රූප දෙක ඇදලා ඉවරලා නාම රූප ඥානය ගන්නවා. එහෙම බෑ. නාම රූප දෙක ගැන නුවණ කියන එක එන්න ඕන එක. එහෙනම් ඒකෙන්ද ඒක නොවන එකක් කරන්නේ. මේ ඔක්කොම ප්‍රශ්නේ හටගත් එකක්. නාම රූප දෙක ගැන නුවණ ගන්ද නම් නාම රූප දෙක නොවන ධර්මතා ටිකක් එහෙනම් අපිට නුවණින් බලන් දෙන මෙහෙම බලනකොට මේ ටික ප්‍රකට වෙනවා. ඊට පස්සේ ওই නාම රූප දෙක බැලුවාම ඇති දෙන්නේ ඒක උදෝපනක්. දැන් හැබැයි මේක පටිච්ච සම්පන්නන ඵලයේ දිහා බලලා ඒකම ගත්ත හැටි. දැන් තේක නොවන හේතු ටිකක් ඉක්කුතු කළා නම් තේක හැදුවේ. තේක හදන නුවණක් ගන්න කියලා අපි තේකින් ටික 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 අරගෙන හරියනවා. ඒ වගේ දැන් නාම රූප පරිච්ඡේද ඥානෙ තේක වගේ කියලා කියනது. දැන් නාම රූප පරිච්ඡේද ඥානෙ ඇති කරගන්න නම් නැත්තම් තේක ගැන නෝන ඇති කරගන්න නම් තේක හැදෙන හේතු ටික ගැන බලන්න වෙනවනේ ඉස්සෙල්ලා. තේක නොවෙන්නේ. ඒ වගේ නාම රූප පරිච්ඡේද ඥාන ඇති කරගන්න නම් නාම රූප දෙකේ අවබෝධයේ නෝන ටිකක් ඉස්සෙල්ලා බලන්න. ඒ ටික බලනකොට නාම රූප දෙකක් ගැන අවබෝධයක්. නාම රූප දෙකක් ගැන බලන්න පුළුවන් අවබෝධය තියෙනවා නම් දෙයනේ. ඒ නාම රූප පරිච්ඡේදය ඕනේ. එයා දන්නවනේ නාම රූප දෙක. දැන් නාම රූප දෙක ගැන බලන්නේ අපිට නාම රූප දෙක ගැන දන්න නිසා. දැන් මේක වෙන විදිහකට වෙන ධර්මතාව ටිකක් ගහම තියෙන්නේ. මොකද අපි පුදුල කියන්නේ නාම රූප දෙකක් නේ තියෙන්නේ කියන දැනුමේ. උණු නුවන්. දැන් ඒ නුවන් තියෙනවා නම් ආයෙක බලන්න ඕනේ නැහැ. දැන් ඉතින් අපි නාම රූප දෙක දන්නවා කලබ. දැන් ඒක නැවතත් වැඩනවා. ඉතින් මේක තේරුමක් නැහැ. එතකොට හොඳට කෙලෙස් සහිතව කෙලෙස් එක යට ගිල පුද්ගලයා කරනවා කියන ටික තාපසෙන් ගත්තාම මොකද කොපි ගහලා කොපි කරලා තියෙන්නේ මේ කියන එක හොඳට තේරෙනවා. ඒ කියන්නේ අනුන්ගේ වචනයක් ඉගෙනගෙන විතරයි තියෙන්නේ කියන එක. ඒයි නාම රූප දෙක කියන්නේ දැනුමෙන් දෝන එක අපි කල් ඇතුව නාම රූප දෙක දැනගෙන කරන්නේ. උත්තර ටික තියෙනවා අපිට ඉතින්ලා. නමුත් ගානන හැදුවාම සූත්‍රයේ ආදේශ කළාම මතුවෙන්න ඕන එකක් උත්තරේ. ඉස්සෙල්ලාම උත්තරේ කියලා ඉවර වෙලා සූත්‍රේ උඩට යන්න හදනවා. දැන් මේ උත්තරේ එන්නේ මෙහෙමයි 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 කියලා දැන් අපි හැමදාම කරන්නේ. දැන් නාම රූප දෙක දන්නවා අපි. නාම රූප දෙකේ තියෙන්නේ මොනවද කියලා කැලින් යටතයි බලන්නේ. නමුත් ඕක නියම තමන්තුළු වැඩනකොට ඒ නාම රූප නොවන ටික බලලා 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 නාම රූප පරිච්ඡේද නොනැති කරගන්නවා. නමුත් හැමදාම කරන්නේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඉස්සෙල්ලා උත්තරේ හදාගෙන ඉවර වෙලා ඊට පස්සේ සූත්‍රේ දිනන කොහොමද මේ උත්තරේ ආපු හැටි. එතකොට ප්‍රශ්නයක් තියෙන්නේ මෙයා මේ මේ කියන්නේ දැනුයි සූත්‍රේ ආදේශ කරගන්න ඉගෙන ගන්න හද. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ සූත්‍රේ ආදේශ කරගන්න ඉගෙන ගත්තේ නැතුව උත්තරේ කොහෙන්ද කියන එකයි. එතකොට කියන කොපි කියලා. ඉතින් මේ ඉතින් දැන් කමටහන තමයි මේ කියෝකේක ජීවිතයකට හරි වටි වෙනද කියපු මගෙන් ජීවිතය හැමදාම අහපු ඔක්කොම බණයි කරන්නේ. ඉතාම සරල ඉඳලා ගැඹුරු ඉඳලා ඔක්කොම ටිකක් අයින් කළා මේක ඉච්චරට වටි මේ කියපු ටික විතරක් කරගෙන යන්න. මොකද්ද යම් තාක් සත්ව පුද්ගල භාවයෙන් සිහි කරන්න පුළුවන් හැම සවිඥානික වස්තුවක්ම කමඨහන්ට ඇතුළත් කියන එක මතක තියාගන්න. උපන්න දවසේ ධනගාන කාලේ ඉඳලා හරි මතක සවිඥානික යමක් තියෙනවා. යම් තාක් හිතට හිතන්න පුළුවන් ප්‍රදේශයක් තියෙනවා නම් ඒ මට්ටම තුල තියෙන සත්ව පුද්ගල හැම දෙයක්ම සිහි කර කර සිහි කර කර ඔය පුද්ගලයා කියන තැනක තියෙන්නේ මෙහෙම දෙයක්. පුද්ගලයා කියලා කියන්නේ මෙහෙම නෙයි. අමතක වෙලා යනවා ආයෙත් මතක් කරනවා. ආයෙත් අමතක වෙලා යනවා ආයෙත් මතක් කරනවා. මොකද්ද ඕක කොටස් දෙකකට බලන්නේ? කන බොන ආහාර මේ රූපේ කෙස්ලුම් නේදතරි වරිච්චි විත්‍ය හරි අර ධාතු වශයෙන් හරි බලුවා. කන බොන එබඳු රූපේ කන බොන ආහාරයෙන් ඇදලා තියෙන්නේ මේ කය අසුරු කරගෙන පවතන හිතටයි රූපකේ හිතටයි දැනෙන්නේ. කෙල් පංචකාමය කියලා මෙච්චර කල් මේ රූප බලපු සද්දාහපු මිනිසෙක් අපි දැක්කා නම් රූපවත් කෙනෙක් දැක්කා නම් දැන් ඒ කය අසුරු කරගෙන හිතෙන් මේ පංච නිමිත්තම ගන්න හැටි බලන එක එක. දෙක කය අසුරු කරගෙන පවතන හිත නිසායි මේ කය අසුරු කරගෙන පවතන හිත නිසායි මේ කය යන්නේ. කය අසුරු කරගෙන පවතින හිත නිසා මේකයි සංඥානකල උච්චරව කැලිපා. කය අසුරු කරගෙන පවතින හිතෙන් කරන සුත්ති තුනයි කය ප්‍රකට කරගන්න කොටස් දෙකයි. ඔය ටික එක රූපයක් අල්ලගෙන සිහි කරද්දී යටින් යන්නම අරමුණ එන්න පුළුවන් මේක අතහැරලා දාලා ඒවපත් යන්න එපා. අර දුවන මෝවා දැකලා නිරපු පලාටික දාලා දිව වගේ එකක් හිටවොත්. ඒ නිසා ගත්ත අරමුණ ඉවර වෙනකම් බලන්න. හැම රූපයකම කොටස් පහ සම්පූර්ණ කළේ. මම ওই කොටස් පහ බෙදන්නේ يعني එකක් ওই වගේ නැත්තම් මේ මේ මගදී ආරමුණු අතහැරලා ආය යන එක. නැත්තම් ඔක බෙදන්න බැහැ. තව ඕන විදිහට ඔක බැලිය හැකි. අඩුම ගානේ යම් රූපයක පුද්ගල භාවයක සිහි වෙනකොට සිහි වෙන හැම තැනකම ඒ සිහිවීම සිහි වෙන අරමුණ අල්ලගෙන හිටින්න ඊවිච්ච තැනක ওই කොටස් පහ බලන්න. වෙන අරමුණක් එද්දි මේ කොටස් පහ ඉවර නොකර ඒකට යන්නේ. හරිද? කයත් කය ඇති වෙච්ච හැටි ඊට පස්සේ කය අසුර කරගෙන පවතින සිතෙන් කරන කෘත්‍ය තුන. රූප කය අසුර කරගෙන පවතින හිතටයි ශබ්ද ඇහෙන්නේ රූප වෙන්නේ කියලා මේ අරමුණ ටිකම කය අසුරු කරගෙන පවතින හිත නිසා යෑමෙන් විදිහට කය අසුරු කරගෙන පවතින හිත නිසායි සංඥා කියලා බැලුවා. ඊට පස්සේ සිහි වෙන එක අල්ලගන්න. කොහොම ටිකක් කියලා බලබලා ඉඳලා ටිකටම බලබලා ඉඳපා ඊට පස්සේ හිතාමතා මතර කළා පතේ මේකට කියලා සීයේ මානාපනසතිය වඩලා. සීයේ මානාපනසතිය වඩලා අපහොම බලන්න. හොඳට භාවනා කරන්න පුළුවන්කම තියෙද්දි දෙකම නවත්තන්න. නතර කළා ගෙදර වැඩක් වලක් පොඩ්ඩක් කරන්න වෙදි ටිකක් හොද ගන්න. ඒ වෙලාවේදී අමුතු භාවනාවක් ඉඳපන් නිකන් සාමාන්‍ය විදිහට අකුසල විතර්ක වලට යන්නත් කුසල මනසිකාරයක ඉඳගෙන සෑහලදී කරන්න එපා වෙන්න දෙන්න එපා. ඊට පස්සේ ආපහු ඒ කියන්නේ එකතැනක ඉඳගෙන ඉන්නවා කියලා නෙමෙයි වැඩි වැඩ කටයුතු කරද්දි කෙනෙක් සිහි වෙනකොට නිකන් හිත හිත විනෝදයක් වගේ කරගන්න. එතකොට එහෙම නිකන් හිතනවා කියන එක නිකන් විනෝදයක් වගේ කියලා හිතාගෙන කරන්න. එතකොට ඔය හම් වෙන රූප වල ඔහොම හිත හිත වැඩ කටයුතු කරා. දවස පුරාම පුළුවන් තරම් එහෙම කරන්න. ඉඳගෙන භාවනාව කියලා අමුතුවෙන් එකක් ඕනෙත් නැති ඕගලන්ට ඉදිරියට යනකොට. මේ හැම වෙලාවෙම මුල් ටිකේදී ටිකක් අමාරුයි. මේක උත්සාහවත් දත්තාම ටික දවසක් යනකොට කිසිම අපහසුකම් දරව කරන්න පුළුවන්. ඕගලන්ටම තමන් බලන්න පුළුවන් මෙහෙම මේ රූපයේ කෙටිලොක් මේක සම්පස්සන ලැබුණා. ඒ කය අසුර කරනකොට හිතට නේද මේ තියෙන්නේ? මේ කය අසුර කරගෙන පවතින හිතට නේද මාව කියලා තියෙන්නේ? ඒක හොඳට බලන්න මේ මම කියලා ගන්න නැතු මාව කියලා තියෙන්නේ කය අසුර කරගෙන පවතින හිතට. මේ රූප හැන්නේ කය අසුර කරගෙන පවතින හිතට. ශබ්ද හැන්නේ කය අසුර කරගෙන පවතින හිතට. මේ පේන රූපේ මේ කයට කිසි සම්බන්ධයක් නැහැ. කය පේන රූපෙට කිසි සම්බන්ධයක් නැහැ. ඒව ඉතින් ඕනේ නෝ. දැන් එහෙනම් ඒ ටික කරන්න. අද දවසේම කළ යුතු තේරාද? අවාරු දෙයි. වැඩ කරන දෙයක් නැහැ. බැරි කටි යන්න පුළුවන් පුළුවන් කටි කරන්න පුළුවන්. ඊට පස්සේ තබල් දාණයෙන් පස්සේ හරි ඉත ලැබෙන වෙලාවක ටිකක් බණ කියන්න නෙමෙයි. ඔය කරන එකේ කරගන්න බැරි හෝ නොතේරෙන හෝ අපහසු හෝ වටපිටාවක් තියෙනවා නම් ඒ ගැන පැහැදිලි කරලා දෙන්න ඒ ගැන කතා කරන්න මම යනවා ඈ ඒ නිසා දැන් ඕගලන්ට තියෙන්නේ ක්‍රම දෙකයි ආනාපාන සතියයි මේ යම් තා සත්පුද්ගල භාවයට සිහි කරන්න පුළුවන් අරමුණු තියෙනවා ඒ අරමුණු වල කැලි බබලන එක හරිද ඔච්චරම යවන ඔය ටික කරන්න මෙහෙම හිතනවා ආයෙත් හිතවදනවා ආනාපාන සතිය භාවනාව ආනාපාන සති භාවනාව කරන මේ වගේ මේ ටික මාර්ගයෙන් මාර්ගයට කරන්ඩ කලින් කලට දෙකම අතර කළ ටිකක් විවේකයෙන් ඉන්න එපා වෙන්න දෙන්න එපා කියන එකයි ඒක මම කියන්නේ. එපා වුණොත් මේ තව කෙනෙක්ගේ භාවනාවට ඇදගෙන යන වගේම අමාරු මේ හිත. ඒ නිසා හැම වෙලේම නැවුම් බවක තියෙනවා. කවට්ටල තමයි අරගෙන යන්න වෙන්නේ. මේ එහෙමත් හොඳටම බෑ කියලා හිතෙනවා නම් මේ භවනා නොකරම දැනට ඇතුලෙන් කුසල විතරකයක් ඇති තැන තමයි තහයි. ඕන බල කළා වදින් ගෙනියන්න එපා. සාමාන්‍ය විදිහ වැඩක් කටයුත්තක් කරනවා. අමතක කළාම දාලා කළ ඉවරල ඊට පස්සේ ටිකකින් ආයෙත් එතකොට පුළුවන්. කිසිම වෙලාවක එපා වෙනකම්ම එකම කමතහනක්වත් කරන්න එපා. සමන්ත යාන්ත අපහසුකතිය දැනගෙන නැගිටින්න. නැගිටලා හැබැයි නිදා ගන්න යන්න එපා. නැගිටින්න නැගිටලා වෙන දෙයක් කරන්න ඒකේ නැලිලා ඉන්න එපා. අග්ගල ඊට පස්සේ ආයෙත් ටිකකින් උත්සාහවත් වෙලා බලන්න. ආයෙත් ටිකකින් උත්සාහවත් වෙලා බලන්න. ආයෙත් බෑ වගේ නම් ආයෙත් අයින් වෙලා වෙන දෙයක් කරන්න සාමත කුතුලමත්. ආයෙත් උත්සාහවත් වෙන්න. කොහොම කරනොත් 3-4 වෙනි සැරේ හුද්දට ඊට පස්සේ යමක් කරන්න පුළුවන් මට්ටමට එනවා. ඒකත් කරගෙන ආයෙත් එපා වෙන්නේ ඉස්සෙල්ලා භවනා කරන්න හොඳට පුළුවන්කම තියෙද්දිම නැගිට නැගිටලා වෙන වැඩක් කළා ටික දවසයි එහෙම කරන්න ඕනේ. ඊට පස්සේ මෙයාට කොච්චර වෙලා හිටියත් මේ භවනා කෙරුවොත් ප්‍රශ්නයක් නැහැ කියන තැනකට මෙයා එකඟ වෙනවා. පොල් ටිකේදී තමයි අනිත් එක මේ ඕගලන්ට එක තැනක ඉඳගෙන කරන්න විතර අමුතු භවනාව පිටු වෙන එක කුත් නැහැ ඔබතලා. ඒ කියන්නේ භවනා ජීවිතේ භවනාවකින් තොර ජීවත් වෙනවා කියන එකක් නැති. ඒ කියන්නේ හැම වෙලාවෙම ඕගොල්ලෝ මේ කැලිපහ හිතන්නේ පුරුකලහම ඉබේ හිතෙනවා
හැම වෙලාවෙම ජීවිතේ වැඩි කොටසක් තියෙන්නේ කරපු කියපු දේවල් එක්ක තව කවුරු හරි සිහි වෙන එක. එතකොට කම ධන හැම වෙලෙම. ඒකත් හැම වෙලාවෙම මේ කම ධනක අමතර කර්ම කර තියෙන අර ආනාපාන සතිය සිහියොක් කරන විතරයි උගන් භාවනාව ජීවිතේ. ඉතින් ඒ නිසා ඔය ටික හුරු කරන්න දැන් ලම්පත කියලා කියනවා ලම්පත අරගෙන නිදා ගන්න ඉරියව් කරන් ගත්තේ පානින්දේ යනවා හිතගෙන ඉන්න ඉරියව් විදිහට පුළුවන් නමුත් ඒකෙදි වැඩි වෙලාවක ඉරියව් ඉන්න අපහසු එතකොට සක්මන් කරන ඉරියව්යේදී අපහසු ආනාපාන සතිය. එතකොට ඉතුරු වෙන්නේ හරියට ආනාපාන සතිය තමයි. මේ ඉඳගෙන ඉන්නේ ඉරියව්ව තමයි. ආනාපාන සතියට නම් ගොඩාක්ම හිතේ සී සුත්‍රජානක ඉරියව්ව උම්තනෙව්වේ ඒක වැදෙන්නේ ඉරියව් යම් හිතේ සී බවක්ම තියෙනවා. නමුත් අර කායගත සතියට නම් එහෙම ඉරියව්වක් නැහැ. ඉඳගෙන හිටගෙන ඉඳාගෙනයි. ඕනම ඉරියව්වක ඔය කැලි බහ බලන එක පුළුවන්. කැලි බහ බලන එක ඕනම ඉරියව්වක කරන්න ආනාපාන සතිය ඉඳගෙන ඉන්නේ දිය උතම හෝ හිතගෙන ඉන්නේ දිය උතම. වැදගත්කම තේරෙයි සති නිමිත්තට හිත තියාගන්න පුළුවන්ද කියන එකයි ඔය. සති නිමිත්තට හිත තියාගන්න පුළුවන් නම් ඒ. එතකොට වැදගත්කම ඉදිරියටනකොට තේරෙන්නේ මේක නැතුව අපිට ගොඩ යන්න බෑ කියන එක. ඒ කියන්නේ ආනාපාන සති භාවනාවක් නැහැ සති නිමිති නැත්නම්. ආනාපාන සති කමතහන වැඩෙන්නේ නැහැ සති නිමිති නැත්නම්. සති නිමිත්තට හිත තියාගන්න පුළුවන්ද? සති නිමිතිට තියාගෙන ආනාපාන සති භාවනාව කරන ඉදිරියේදී අනිත් ධර්ම අපිට ප්‍රශ්න නෙමෙයි. ඒත් ඔය දෙක කරද්දී දැන් දහම් කර්මෝ ප්‍රශ්න නෙමෙයි මට උන් මං කිව්වේ දැන් මේ භාවනාව ගැන කියපේක ධර්ම සාකච්ඡාවකට මං කාලයක් දෙන්නා භාවනාව ගැන කියපු ටික තේරුණාද කියන එකයි මං අහන්නේ දැන් අපි ඒක කරගන්න ප්‍රශ්න ලිහන්ඩ ගියොත් අපිට කෙරවලක් නැති ප්‍රශ්නේ මේ ඔක්කොම දහම් අවබෝධ කරගෙන අපිට කෙරබලක් කළ ගොඩ යනවා කියන එකකුත් මේ ඔක්කොම ප්‍රශ්න ඉවර කළ නැති කළ ගොඩ යනවා කියන එකකුත් අපි බලන්න ඕනේ අපිට ගොඩ යන්න අවශ්‍යම ටික මොකද්ද ඒ ටිකේ තියෙන ප්‍රශ්න මොනවද කියන ටික ලියාගෙන යන්න බැහැ ඒ නිසා දැන් ගිලම්පස බලතලා එක ගොඩ ඉන්නපාව කොහොමද ඔය කන්ති ආයත දිගට ආලාවේ එතකොට ඔය ගස්යස්ත ගිහින්න කාවල් ගාන වෙනකම් භවනා කරලා හොඳට මේක හිතට ගන්න. හොඳ සිහියකින් තමන්ට සත්ව පුද්ගල භාවයට සිහි වෙනවා. සිහි වෙන එකේ ওই වගේ බලන. සමහරට අමතක වෙලා යනවා. ආයෙත් මතක් කරලා අරගෙන ওই වගේ බලන. ඔහොම ඔහොම හිත 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 අද දවසේම මේ සඳහායි උදාය. ආයෙත් ගානාපන සතිය වඩනවා. ওই විදිහට බලන්න. කරන්න මම දවල් ගන්න පස්සේ ඉඳ ලැබෙන වෙලාවක